සාදු. 2019 වසරේ පළවෙනි මාසේ 15 වෙනිදා භාවනා වැඩසටහන. මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන්නේ ධර්මයේ පිළිබඳව හොඳ දැනුමක් තියෙන, පරිචයක් තියෙන පිරිසක්. ඉතින් මම ලදරු පාසල් ළමයින්ට වගේ, දහම් පාසල් ළමයින්ට වගේ, මොකාක්කත්ම තේරෙන්නේ නැති ළමයින්ට වගේ අර උගන්වන්න ඕමනා නැහැ. ඒ නිසා තමයි අපි අවබෝධයේ පිණිස, යථා අවබෝධයේ පිණිස, ප්‍රත්‍යක්ෂතාවයේ පිණිස, සාන්දීප්තිකව ධර්මය දැක දැන ගැනීම පිණිස දේශනා කරන්නේ. ඒ නිසා මේ දේශනාව හුදෙක් ඉගෙනවීමක් නොවේ. ඉගෙනගෙන ඉවරයි. අපේ පින්නතුන් ඒවා පොත්පත් වලින් ඉගෙනගෙන ඉන්න පිරිසට මේ දේශනා කරන්නේ. හොඳින් පොත්පත් කියවලා අවබෝධයේ තියෙන ප්‍රත්‍යක්ෂතාවය යම් තාක් දුරකට තියෙන, නමුත් නිර්වාණ අවබෝධයේ පිණිස, මෙරදරණ පින්නතුන් පිණිස මේ දේශනාව පැවැත්වෙන්නේ. අපේ හිතට ගලප ගන්න ඕන ධර්මයේ ඒක තමයි පළවෙනි කාරණය. ඒ නිසා බොහොම සංසුන්ව තමන්ගේ හිත දෙස බලන්න, තමන්ගේ ස්වභාවය දෙස බලන්න, සංසුන්ව තමා දෙස බලමින් හිත සංසුන් කරගන්න බුදුබණ පදයක් අහන්න. හොඳයි සාදු. අපි මේ උදා කරගන්න හදන්නේ විශේෂ ඥානයක්. ඒකට කියන්නේ ලෝකෝත්තර ඥානය කියලා. ඉතින් කෙනෙක් හිතාගෙන කල්පනා කරගෙන හිටියනම් ඉගෙන ගන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ ගැන, දැන් ඉතින් ඒක ලේසි වෙන එකක් නෑ. මොකද හේතුව ඉගෙන ගන්න නෙමෙයි තියෙන්නේ, මේ ලෝකෝත්තර ඥානයක් ඇති කරගන්නයි තියෙන්නේ. ඉගෙන ගන්න නෙමෙයි තියෙන්නේ. ඉගෙන ගන්නේ ලෞකික ඥානයෙන්. ලෝතුරා බුදු කෙනෙක් ලෝකෙ පහළ කරගන්නවා ලෝකෝත්තර ඥානයක්. ඒ ලෝකෝත්තර ඥානය පහළ කරගෙන අපිට ලෝකෝත්තර ඥානයක් ඇති කරගන්නට මඟ පෙන්වනවා. ඒක තමයි විශේෂත්වය. ඇයි ලෝකෝත්තර ඥානයකින් බලලා මේ ලෞකික ප්‍රශ්න ටික අපිට විසඳ ගන්න බුදුහාමුදුරුව මතක් කළේ? ලෞකික ඥානයෙන් ලෞකික ලෝකයේ ප්‍රශ්න විසඳන්න බැරි නිසා. ලෞකික ඥානයෙන් ලෞකික ලෝකයේ ප්‍රශ්න විසඳන්න බැරි නිසා අපිට නව ඥානයක් ගේන්න සිද්ධ වුණා. උදාහරණයක් වශයෙන් කිව්වොත්, අපි සාමාන්‍ය රථයක් හරි අගාධයට වැඩිච්ච වෙලාවක ඒක පොඩි වාහනයකින් ගන්න බැරි නම්, අපි ඒ වාහනයට ගොඩ එන්න බැරි නම් අපි වෙනත් වාහනයක් ගෙනල්ලා, ලොකු වාහනයක් ගෙනල්ලා දොඹකරයක් දාලා තමයි ඒක එළියට ගන්නෙ. එහෙමත් නැත්නම් අපිට ප්‍රශ්නයක් විසඳ ගන්න බැරි නම් අපි ඒක විශේෂ දැනුගත් කෙනෙක්ගෙන් අහලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න. ආන්න ඒ වගේ පින්නතුනේ මේ ලෞකික ලෝකේ ප්‍රශ්නේ ලෞකික ඥානයෙන් විසඳ ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. තේරුණාද වැඩි? අයි නොවෙනස් වෙන විදියට ඒක තේරුම් ගන්න. ඒක නොවෙනස් වෙන විදියටම තේරුම් ගන්න. ලෞකික ඥානයෙන් හටගන්න මේ ප්‍රශ්නේ ලෞකික ඥානයෙන්ම විසඳන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අලුත් දෙයක් අපි මෙතෙන්ට ගේන්න ඕන. මොකද්ද? ලෝකෝත්තර ඥානයක් ගේන්න ඕන. කවරක්ද මේ ලෝකෝත්තර ඥානය කියන්නේ? දැන් ගොඩාක් බෞද්ධ පින්නතුන්ගේ හැඟීමක් තියෙනවා, අදහසක් තියෙනවා, මේ අපේ මේ තණ්හාව තෘෂ්ණාව නිසා තමයි අපිට මේ නිවන් දකින්න බැරි කියලා. නෑ පින්නතුනි, ඒක නෙමෙයි. ඒ නිවන් දකින ක්‍රමවේදය, එහි තියෙන විද්‍යාව, ඒක දන්නේ නැතිකම. එහෙනම් ඉතින් මොනවත් එපා කියලා ඔය සියදී විහානි කරගන්න මිනිස්සු ඉන්නේ? මොනවත් එපා කියලා ඔය කැලෑවල් වලට වෙලා ඉන්න මිනිස්සු ඉන්නේ? එහෙමයි කියලා පිළිතුරු නිවන් දකින්න බෑ. මට මොකුවත් එපා මේ ලෝකේ කියලා කිව්වයි කියලා නිවන් දකින්නේ නැහැ. නිවන් දකින ක්‍රමය දන්නේ නැත්තම් අපේ අය හිතනවා මේ අතහැරියම නිවන් දකින්න පුළුවන් කියලා. අතහැරියයි කියලා නිවන් දකින්න බෑ. එනිදි අතහැරලා බලන්න. දැන් ඔබට ආසයිනේ නිවන්, හැමෝම කැමති නිවන් දකින්න. ඔන්න මම සියල්ල අතහැරියා කියලා ඉන්න. දකිද? දකින්නේ නෑ. සියල්ල අතහැර කැලේකට ගියත් දකින්නේ නෑ. මම දැන් සාබුඩ් එකකින් සියල්ල අතහැරලා යනවායි කියලා තේරුම් ගත්තත් දකින්නේ නෑ. දැන් එහෙමනම් ඉතින් ඔය මරණීය දණ්ඩණයට ලක් වෙන මිනිස්සෙක්, කෙල්ලුම් ගහකට තියෙන මිනිස්සෙක් නිවන් දකින්න එපායි. එහෙම දකින්නේ ඒ ක්‍රමයේ දකින්න ඕන. මේ නිවන් දකින අවබෝධය කරගන්නට අවශ්‍ය කරන ඒ දහම ඥානනය කරන්න ඕන. එහෙම නැතුව මේ විද්‍යාව හඳුනන්න නැතුව නිවන් දකින්න බෑ. ඒ ධර්මයේ හඳුනා ගැනීම යම් අපහසුකාරී තත්වයක් තියෙනවා. තේරුම් ගැනීම අපහසුකාරී තත්වයක් තියෙනවා. මක් නිසාද? මේ ලෝකෝත්තරත්වයේ කතා කරන්නේ ලෞකික වචන වලින්. ඔන්න එක අපහසුතාවයක්. අවබෝධ කරගත්තේ නැති කෙනෙක් හිටියොත් එහෙම ඒක අපහසුම නෙමෙයි, කරන්නම බැරි වැඩක්. දැන් අවබෝධ කරගත්ත කෙනෙක් උතුම් ප්‍රත්‍යක්ෂතාවයට පත්වෙච්ච උත්මේ මේක දේශනා කළත් ලෞකික වචනම පාවිච්චි කරන නිසා අවබෝධ කරගන්නට අපහසුයි. දෙවෙනි කාරණය, ඔබ ලෞකික ඥානයකින්ම ලෞකික කනකින්ම මේක ශ්‍රවණය කරනවා. දෙවෙනි අපහසුව කොහොමද? ලෞකික ඥානයකින්ම ලෞකික කනකින්ම මේක ශ්‍රවණය කරනවා. ලෞකික සිතුවිකින්ම මේ ගැන සිතනවා. ලෞකික මෙනෙහි කිරීමකින්ම මෙනෙහි කරනවා. ඒ නිසා මෙන්න මේ අපහසුතාවය ගොඩනැගිලා තියෙනවා. ඉතින් අපේ විශිෂ්ට ඥානයෙන්, අධිචිත්තයෙන්, අධිඥානයක් අපිට ඇති කරගෙන අපිට හැකියාව තියෙන ඕන දේශනා කරන්න ලෞකික වචන ඉක්මවලා. දේශකයා ඊළඟට ශ්‍රාවකයාට මේ දුකෙන් නිදහස් වීම සඳහා දිට්ටිගතව නැතුව දිට්ටින්ච අනුපගම්ම සීලවා කියන සීලේ, දෘෂ්ටි නොගන්නා වූ සීලයේ ඉඳලා බණහන්ඩ ඕන. නැත්තම් සමාධිය ගොඩ නැගෙන්නේ නැහැ, නැත්තම් ප්‍රඥාව ගොඩ නැගෙන්නේ නැහැ. දෘෂ්ටි නොගන්නා වූ සීලයේ ඉඳලා බණහන්ඩ ඕන. සද්ධර්මය අහන්ඩ ඕන. සද්ධර්මය මෙනෙහි කරන්න ඕන. දෘෂ්ටිගතවම ඉද්දි පින්නතුනේ යටිසිතෙන් කෙනෙක් සද්ධර්මය මෙනෙහි කළාට වැඩක් නැහැ. දැන් සමහර උදවිය කලාතුරකින් අය හැම වෙනවා. මේ උඩ සිතේ එකක් තියෙන, යට සිතේ තව එකක් තියෙන. උඩු සිතේ ඇත්තෙම තියෙනක නෙමෙයි ඔබට නිවන් දැකීමට හේතු වෙන්නේ. ඇත්තෙම යටිසිත පිරිසුදු වෙන්න ඕන. යටිසිත සද්ධාවන්ත වෙන්න ඕන. යටිසිත විවෘත වෙන්න ඕන. යටිසිත ඍජු වෙන්න ඕන. යටිසිතෙහි ධර්ම අවබෝධය පිණිස අවශ්‍ය කරන කුසලයේ තියෙන්න ඕන. යථාර්ථයේ යටිසිත තමන්ට පෞද්ගලිකකරණය කරගන්න ගොඩාක් අය. ඒක හරියට තමන්ගේ පෞද්ගලික නිදන කාමරේ වගේ වැඩි කට්ටියට පේන්නේ නැ නේද? ඒක තමන්ට පෞද්ගලික විදියට තියෙන්නේ. වැඩි කවුරුත් ඒකට ගන්න නැහැ. ඒ වගේ තමන්ගේ යටිසිත කියලා කොටසක් තියෙනවා, තමන්ගේ පෞද්ගලික කොටස. අන්නේ පෞද්ගලික කොටස පින්නතුනේ සද්ධර්මයේ අවශ්‍යතාවය ඇති වෙන්න ඕන. ඒකට කියන්නේ ආත්මීය අවශ්‍යතාවය. ඇත්තටම අපිට අවශ්‍යයි නිවන් දකින්න. එහෙම නැතුව නිකං උඩුසිතින් විතරක් අපි සිල් සමාදන් වුණාට බණ ඇහුවට ප්‍රතිඵලයක් වෙන්නේ අපේ යටිසිතට ඒ දේ අවශ්‍ය නැත්තම්. එනිසා දුක්ඛ සත්‍ය හරියට අවබෝධ වෙන්න ඕන තමන්ට, තමන්ගේ ආත්මීය වශයෙන්ම යටිසිතින්ම. එතන නොයෙකුත් සැක සංකා හැදෙන්න පුළුවන්. එතන නොයෙකුත් අනවබෝධිත තත්ත්වයන් හැදෙන්න පුළුවන්. එතන නොයෙකුත් ආසත්ත තත්ත්වයන් හැදෙන්න පුළුවන්. එතන නොයෙකුත් නීවරණ ධර්ම හට ගන්න පුළුවන්. හොඳ අවදියෙන් ඉන්න ඕන. අවදියෙන් ඉඳගෙන හරියට අර මේ ගේට්ටුවක් මුර කරන ආරක්ෂකයෙක් කියලා ඒ කාලේ බුද්ධ කාලේ උපමා කළා. ගේට්ටුවක් ආරක්ෂා කරන ආරක්ෂකයෙක් හොඳ අවදියෙන් ඉන්නවා. නිකම්ම ඒගොල්ලෝ එන යන දිහා බලන් ඉන්නේ නැහැ. මේ මිනිස්සුන්ව පරීක්ෂා කරලා බලනවා. මෙයා මොනවද ගෙනියන්නේ? සාක්කුවේ දාගෙන ඉන්නේ මොනවද? ඇඟ ඇතුලේ හංගන් ඉන්නේ මොනවද කියලා බලනවා. ආන් ඒ වගේ දැන් අපි ගුවන් තොටුපළක දකින ආරක්ෂක සේවාංශයක් වගේ අපි ඉන්න ඕන අපේ සිත ගැන. නීවරණයන්ගෙන් බේරගන්න, අකුසලයෙන් බේරගන්න නම් අපිට අර ගුවන් තොටුපළක ඉන්න ආරක්ෂක මණ්ඩලයක් වගේ අපේ සිහිය වැඩ කරන්න ඕන. එකයි වැදගත්. ඒක පින්නතුනේ දෘෂ්ටිගතව කරන දෙයක් නෙමෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ යම් කිසි දෙයක්ද, අන්න ඒකට අපි සූදානම් වීමක්. අපි නිර්වාණය කියලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ, මොකක්ද සොයාගෙන යන්නේ කියන දර්ශනේ තියෙන්න ඕන. නැත්තම් නිවන අත ළඟින් යනවා අඳුරන්නේ. අපි ඒක අල්ලගන්නේ නැහැ. අපි හරියටම තොරතුරු දැනගෙන යන්න ඕන. නැත්තම් නිවන ළඟින් යනවා අඳුනන්නේ. සමහර බෙහෙත් පැලෑටි හොයන්න ගිහිල්ලා අපි හරියට බෙහෙත් පැලෑටියේ ස්වરૂපය අඳුනන්නේ නැත්තම් අපි ඒක කඩා ගන්න දන්නේ නැහැ. ඒ වගේ නිවන හරියට ඔබට තියෙන්න ඕන අඳුන ගන්න. කොහොමද ඔබ නිවන හඳුනගත්තේ? මා කුඩා කාලෙම, තරුණ කාලෙම මට මතකයි මට මේ නිර්වාණය කියන්නේ මෙන්න මේ වගේ දෙයක් වෙන්න ඕන කියන දර්ශනේ පහළ වුණා මගේ වසර අවුරුදු 15 16 දී වගේ කාලෙදී. මට තාමත් මතකයි ඒ අවස්ථාව. එතන ඉඳන් තමයි මම මේ දේ හොයන්න පටන් ගත්තේ. මම මුලින්ම ඒ කාලෙම යුගයේම කියවන රේණුකාණි චන්දවිමල නායකහමතුලාගේ පොත්පත්. මම හිතන්නේ ගොඩාක් මේ තරුණ දරුවා අතර අවුරුදු 10 15 මේ 15 16 වගේ ওই වගේ ගැඹුරු පොත්පත් කියවන ළමයි හම්බෙන්නේ නැහැ නේ. කොහොම හරි අපිට ඒ දේ පාරමිතාවකින් හිතෙනවා. අපි ඒ ගැන කල්පනා කරනවා. එහෙම කල්පනා කරද්දී අපිට පුළුවන්කම තියෙනවා තේරුම් ගන්න යම්කිසි දහමක්. මොකද හේතුව පොත් ගොඩක් කියවීම කියන එකටවත්, දැනුම ගොඩක් අරගෙන කාටවත් ඉගැන්වීමටවත් නෙමෙයි අපි පොත් කියුවේ. අපේ අවබෝධය පිණිස, අපේ ඥානය දියුණු වීම පිණිස. ඒ නිසා මම බොහොම හෙමින් කියවන්නේ. ඒ කියවද්දී මට එක මොහොතකදී හිතෙනවා අපි ලොකු බරක් ඔසුලගෙන යන්නේ මේ හැම මොහොතකම. අපි ලොකු රංගනයක මේ ලෝකෙ ජීවත් වෙන්නේ. මෙන්න මේ බර දෙමින් තිබ්බ දවසට තමයි, නිරායාසයට පත් වෙච්ච දවසට තමයි අපිට ජීවිතයක් කියලා එකක් තේන්නේ. මේ ආයාසයෙන් හැම දෙයක්ම කරන්නේ අපි ආයාසයෙන් hina වෙනවා, ආයාසයෙන් ඇඳලා පැලඳලා ගමන් බිමන් යනවා, ආයාසයෙන් කතා කරනවා, යම් කිසි දෙයක් උසුලාගෙන ඉන්නවා. දරාගෙන ඉන්නවා හිස මත තබාගෙන ඉන්නවා මෙන්න මේ ආයාසය කොහොමද මා තුලින් නැති කරගන්නේ කියන එක තමයි පින්නතුනේ මම බැලුවේ එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයට එක ගැලපෙව සම්මා වායාම කොහොමද මේ සම්මා වායාමය නැති කරගන්නේ ඇති කරගන්නේ ආයාසය දුරු කරගන්නේ මේ ලෝකේ මිනිස්සුන්ගේ තියෙනවා දරාගත් ආයාසයක්. යම් කිසි බරක් හිස මත තබා ගත්තා වගේ උසුලාගෙන ඉන්න ආයාසයක් තියෙනවා. નિરાයාසයටපත් වෙන්නේ. નિરાයාසයටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ හැම දෙයක්ම දෘෂ්ටියෙන් තොරව අතහැරියොත් පමණයි. අර අතහැරීම කියන වචනේ තිබෙන ලෞකික ස්වභාවය කැඩෙනවා මෙන්න මේ අනිකුත් වචනේ එකතු කළාම මොකද්ද දෘෂ්ටියෙන් තොරව අතහැරීමෙන් පමණයි ඇයි එහෙම විශේෂණ පදයක් එකතු කරන්නේ ඒ විශේෂණ පදයෙන් පුළුවන්කම ලැබෙනවා අර වචනේ තුල තියෙන දෘෂ්ටිය බිඳින්න අනේ ඒක නිසා කියනවා මේකට දේශනා ප්‍රාතිහාරය කියලා මොකද වචනයක පවතින දෘෂ්ටිය බිඳලා දේශනා කරන්න පුළුවන් නිරෝධයට දේශනා කරන්න පුළුවන් මේ උතුම් ධර්මය ප්‍රත්‍යක්ෂ කරපු උත්මයෙකුට විතරමයි වෙන කාටවත් ඒ දේ කරන්න බෑ දෘෂ්ටිගතවමයි දෘෂ්ටියට බරවමයි දෘෂ්ටියටම යොමු කරමින් තමයි පුහුදුන් සත්වයා දේශනා කරන්නේ දෘෂ්ටියට යොමු කරමින්මයි පුහුදුන් සත්වයා දේශනා කරන්නේ දෘෂ්ටියෙන් තොරව අතහැරීමෙන් පමණයි. ඒ අතහැරීම පින්නතුනේ කොහොමද කරගන්නේ කියලා දන්නේ නැතුව අපි හැම තැනම දිව්වා. කොතනද ඉන්නේ හාමුදුරු කෙනෙක් කොතනද ඉන්නේ ධර්මයේ කියන කෙනෙක් අපි දුව දුව හොයනවා. කොහොමද මේ දෘෂ්ටියෙන් ඉවත් වෙන්නේ කියලා. පින්නතුනොත් එහෙම වෙන්නේ නැති ගොඩක් දෙනෙක් ඒ දෘෂ්ටිය නිවාගෙන තියෙනවා තව පිරිසක් ඒ දෘෂ්ටිය මත ඉන්නව වෙන්න පුළුවන් කොයි පැත්තෙන් ගියත් මම හිතනවා මම දකිනවා කියන තැනින් අවදි වෙනකොටම පින්නතුනේ දෘෂ්ටියට වැටෙනවා මම හිතනවා මම දකිනවා කියන තැනින් අවදි වෙනකොටම දෘෂ්ටියට වැටෙනවා දැන් මේකට වේලාසනින් ධර්මයේ තේරුම් අරන් මොනවා හරි ප්‍රතිපත්තියක් හදනවා. දැන් අපේ එහෙම පින්නතුන් මට සාකච්ඡා කරද්දී මුණ ගැහෙනවා. අමුතු ප්‍රතිපත්තියක් හදාගෙන හාමුදුරනේ මම මුකුත් හිතන්නේ නැතුව ඉන්නවා. ඔන්න ඒක තමයි යාගේ ප්‍රතිපත්තිය වැරදි. මම හිත දිහා බලාගෙන සිතුවිලි ගණන් කර කර ඉන්නවා. ඇලෙන්නේ නැතුව. ඔන්න ප්‍රතිපත්තියක් හදාගෙන ඒකත් වැරදි. තේරුණාද පින්නතුනේ? හා නැත්තම් මම අනිත්‍යයි කිය කී ඉන්නවා ප්‍රතිපත්තියක් හදාගෙන ඒකත් වැරදි. එහෙම නැත්තම් දෘෂ්ටිය හදාගෙන ඉන්නවා ඒකත් වැරදි. මොනවා හරි ශූන්‍යයි කියලා මේ හිස් කරගෙන ඉන්න ඕන මනස. එතකොට නේද ස්වාමීන් වහන්සේ හරියන්නේ. හිස් කරගෙන ඉන්නවා මම මනස. කූත් එන්න තු වෙන්න. මේ ලොකු රාජකාරියක්, ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්නේ. මොකද හිස් කරගෙන ඉන්නෝ එන්න දෙන්නේ එක සිතුවිල්ලකටවත්. එතකොට මන් නිවන් දකිවි. ඒකත් ඇරදී. ඒ ඔක්කෝම සංකල්ප දෘෂ්ටි ගණයට තමයි වැටෙන්නේ. දැන් එතකොට හනික මේ මගෙන් අහන්න ඉඩයි දෝගන ඇවිල්ලා මොකක්ද අපි කරන්න ඕන කියලා. එතකොට කියන්න තියෙන්නේ මේ කොරණ එකේ පැටලිච් එක තමයි ලියාගන්න බැරි වෙලා තියෙන්නේ තාම. බුදුහාමුදුරුවෝ දේශනා කරේ කම්ම නිරෝධාය සංවත්තති. කර්මය නිරුද්ධ කර ගැනීම තමයි තියෙන මහණෙනි මේ කර්මකාරකමින් ඉවත් වීම තමයි මහණෙනි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් ඔයත්තන්ට කියන්න තියෙන්නේ ඔය කර්මකාරකම කියන එකෙන් පලා යන්න නිදහස් වෙන්න ඔබට ලේසියෙන් බෑ. ඒකට මහා පුදුම සතර සම්‍යක් ප්‍රදානයක් ඕන. සතර සම්ප්‍රදාන වීරිය අවශ්‍යමයි පින්නතුනි. රත් වෙච්ච තෙල් ചാච්චියක් අරගෙන මහ නගරයක් මැදින් මිනිස්සෙක් යනවා තෙල් බින්දුවක් බිමට හැලෙන්නේ නැති වෙන විදියට. පිටිපැස්සෙන් එනවා වදකයෝ. එක තෙල් බින්දුවක් හැලුණොත් තමන්ව නැති කරාම. නගරයේ මැද තියෙනවා නොයෙකුත් නැටුම් ගැයුම් වැයුම් රැඟුම් වටිනා කියන භාණ්ඩ රෙදිපිලි ගොඩාක් දේවල් තියෙනවා. ඕවා දිහා බලන්නේ නැතුව තෙල් බින්දුව බිමේ හැලෙන්නේ නැති වෙන විදියට වදකයන්ගෙන් දුනු හීතල කන්න නැති වෙන විදියට යන්න ඕන. මෙන්න මෙහෙම සිහිය පුරුදු කරන්න එන තැනත්තා මේ ශාසන ගමන ජය ගන්නවා කියලායි දේශනා කරන්නේ. එතෙන්ට හැදෙන්න ඕන පින්නතුනි, බැරි වෙන්න පුළුවන්. අර වද විඳමින් හරි එතෙන්ට ඒ පරිස්සමට ඒ සිහිය ගෙනියන්න අපු පුරුදු වෙන්න. කර්මයෙන් නිදහස් වෙන එක ලොකුම අභියෝගය. බලන්න ඔබ වැටෙන්නෙම කර්මයකට. ඒ කියන්නේ චේතනාවකට, සංකල්පයකට වැටුණා කියලා කියන්නේ මොකද්ද? ඔය චේතනාවත් සංකල්පයක් හදන්නේ කර්මය පිණිස. ඔබ මොනම හෝ චේතනාවක් හෝ සංකල්පයක් හදන්නේ කර්මය පිණිස. කර්මය කියලා කියන්නේ යම් ක්‍රියා ආකාරයක්. මොනම ආකාරයකට ඒක ක්‍රියාත්මක වුණත් ක්‍රියාවක් කියන සිද්ධාන්තය එතන සම්බන්ධ වෙනවා නම් මනෝ කර්ම විශේෂයෙන් මෙතන සිද්ධ වෙන්නේ මනෝ කර්ම. මනෝ කර්ම තමයි වචී කර්ම බවට පරිවර්තනය වෙන්නේ, කාය කර්ම බවට පරිවර්තනය වෙන්නේ. අපි මනෝ කර්මයක් තමයි කාය කර්මයක් වචී කර්මයක් බවට පත් වෙන්නේ. දැන් එක පාට නොදැනුවත්ව හිතන කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් මේ ක්‍රියා නොකර ඉඳීම මේ කියන්නේ කියලා. ඉතින් ආයි ක්‍රියා නොකර ඉඳීම කියලා ආයි හදන්නේ මොකද්ද කියලා එයාට තේරෙන්නේ නැහැ. හොඳට නුවණ තිබුණ නැති වුණොත්. එහෙනම් මම ක්‍රියා නොකර ඉඳීම කියලා ආයි හදන්නේ මනස තුල ආයි ක්‍රියාපටිපාටියක් හදනවා. කර්මයෙන් නිදහස් වේද? බෑ. කර්මය වටකර කර වටකර කර කර්මයට මැදලා ගන්නවා. හරියට වෙනතර මේ මහ පොළොවේ ඉඳන් අපි උඩට පැනනහම නැවත මහ පොළොවේ තියෙන ආකර්ෂණයෙන් ඒ ගුරුත්වාකර්ෂණ බලයෙන් අපි මහ පොළොවටම ආයද ගන්නවා. ඒ වගේ වෙනතර මේ කර්මයෙන් නිදහස් වෙන්න දරන උත්සාහයේදී මේ පෘථජන සත්වයා නැවත 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 කර්මයටම පමුණවනවා. කොහොමද ඔකෙන් බේරෙන්නේ? ලේසි පාසු කෙනෙකුට බෑ. ඒ නිසා තමයි සද්ධර්මයේ පිහිට ආරක්ෂාව රකවර්මයේ කල්යාණ මිත්‍රත්වයේ උදව්ව අරගෙන මේ කර්මයේ මඟ හරින්න ඕන. කර්මකාරකමෙන් නිදහස් වෙන්න ඕන. මේ ලෝකේ මේ අපේ රටේ මිනිස්සුන්ට නිකම් දුර්වල මිනිස්සුන්ට පාවිච්චි කරපු හොඳම වචනය තමයි කර්මකාරයා. ඒ කියන්නේ ඒ කාලේ කර්ම නොකරන අයත් ඉඳලා තියෙනවා. ওই වචනේ හටගන්න කාලේදී කර්ම නොකරන අය ඉඳලා තියෙනවා කියලා ඔප්පු වෙනවද නැද්ද? ඔප්පු වෙනවා. දුර්වල මිනිහෙකුට කියන්නේ කර්මකාරයා. කර්මකාරයා කියන එකෙන් අදහස් වෙන්නේ පාප කර්ම කරනවද, කුසල කර්ම කරනවද, අකුසල කර්ම කරනවද, මොන කර්ම කරනවද කියලා නෙමෙයි. මොනව හරි ක්‍රියාවකට පැටලිච්ච මනුස්සයා කර්මය ඉක්ම වූ නැති කෙනෙක් කියන එක, ඒ කියන්නේ යා රහතන් වහන්සේ කෙනෙක් හෝ ආර්ය ශ්‍රාවකයෙක් නොවේයි කියන එක තහවුරු කරන්න තමයි නිග්‍රහශීලී නින්දාශීලී වචනයක් හැටියට කර්මකාරය කියලා කියන්නේ. ඔබත් කර්මකාරයෙක් නම් ඔබ දෘෂ්ටිධාරියෙක්. ඔබ කර්මකාරයෙක් නම් ඔබ දෘෂ්ටිධාරියෙක්. මොන වගේ දෘෂ්ටියද? තමා කියන දෘෂ්ටියෙන් පිබුදුනාට පස්සේ ඒ මිනිස්යාට හටගන්නා වූ දෘෂ්ටි ප්‍රමාණය මෙතකයි කියලා ගණන් හදන්න බෑ. අප්‍රමාණ දෘෂ්ටි හටගන්නවා. මම කියන දෘෂ්ටියේ නවදී වුණොත් අප්‍රමාණ දෘෂ්ටිම වැළඳ ගන්නවා. පේන පේන රූපේ, පේන පේන ශබ්දේ, පේන පේන තරංගයේ රටාව නාදය මේ හැම දෙම දෘෂ්ටි බවට පත් වෙනවා. ඒ හැම දෙයක්ම වේදනා බවට පත් වෙනවා. ඒ හැම දෙයක්ම තණ්හා උපාදාන බවට පත් වෙනවා. ඒ හැම දෙයක්ම භවයේ බවට පත් වෙනවා. ඒ නිසා මම කියන දෘෂ්ටියෙන් විවිධීම අතිශය භයානක කාරණයක්. අතිශය භයානක කාරණයක් මම කියන දෘෂ්ටියෙන් අවදිවීම. ඔබට තේරෙන්නේ නැත්නම් ධර්මය ගැන ඔබ හිතනවට වැඩිය පුළුල්ව හිතන්න පුරුදු වෙන්න, මෙනෙහි කරන්න පුරුදු වෙන්න. ඔබේ ඥානය හරිම පටුයි. ඔබේ ඥානයේ තිබෙන ආලෝකය දුර්වලයි. ඒ නිසා ඔබට ධර්මය පැහැදිලි වෙන්නේ නැත්තේ. ඒ නිසා ඔබේ ඥානය ඍජු කර යුතුයි. දැකීම ඍජු කළ යුතුයි. ඔබේ ඥානයේ ආලෝකය දියුණු කළ යුතුයි. එහෙමනම් ඔබ හොඳට ධර්මය පිළිබඳව සතිය වැඩි දියුණු කළ යුතුයි. සති සම්පජඤ්ඤය කියන්නේ ඒක. ධර්මය පිළිබඳව විමර්ශනය කළ යුතුයි. ධම්මවචේ සම්බෝධ්‍යංගේ හොඳින් වැඩෙන්න ඕන. ඒසා අපිට ඒ අවශ්‍ය කරන සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල උපකාරය මේ විදර්ශනාව තුළ එකතු කරගත යුතුයි. මේ නම් කවර නිහඬතාවයක්ද? මේ නිහඬතාවය උපදින්නේ ඒකාන්ත වශයෙන්ම සද්ධර්මයේ කුසලයෙන්. නිහඬ වෙන්න කියලා නෙමෙයි, නිහඬ කළා නෙමෙයි, සද්ධර්මයේ තියෙන කුසල බලයෙන් ඒ ලෝකෝත්තර බවට නැඹුරු අවබෝධයේ නිහඬ බව. අපේ සිහිය හැම පැත්තකටම දුවන දුවලා අනිත්‍යතාවය කියන එක තේරෙනව සමගම අපේ මනස නිහඬ වෙනවා. මේ ලෝකේ එහෙමයි. මේ ලෝකේ වටේම මිනිස්සු දුවනවා, දුවලා කවදක හරි තේරුම් ගත්ත දවසට තමා ළඟ තමන් අතර වෙන්න කල්පනා කරනවා. විස්රාම දිවියක් වගේ. ඒක කායිකව පිටින් සිද්ධ වෙන්නේ, කලින් අපි මනසින්ම මේ ලෝකේ නিত্য වූ, මංගල වූ, සැප වූ දෙයක් නැහැ කියලා තේරුම් අරගන්නවා. ඒ තේරුම් ගැනීමම තමයි අපේ මනස නතර වෙන්න හේතු කාරණා වෙන්නේ. ඒකට කියනවා අවබෝධයෙන් කලකිරෙනවා කියලා. අවබෝධයෙන් කලකිරුණාට පස්සේ පිනතුනේ කුමන ධර්මයක් සමග ඇලෙන්නද, කුමන ධර්මයක් සමග ගැටෙන්නද? බුදුරු හැම දෙයක් දෙසම බලලා සිනහ පහල කළා. හැම දෙයක්ම දෙස බලලා බුදුරු සිනහ පහල කළා මේ මිනිස්සුන්ගේ මේ ලෝකේ හැටි කියලා. මේ මිනිස්සුන්ගේ වැඩ කියලා, මේ මිනිස්සු හිතන විදිය කියලා. එක්තරා කරත්ත වෙළඳාම් කරුවෙක් මුදල් ගණන් කරමින් තව 3 මාසයකට වෙළඳ කටයුතු සඳහා ගණන් බලමින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා බලන්න ආනන්දේ, අර මිනිස්සයා තව 3 මාසයකට තමන්ගේ වෙළඳ කටයුතු සංවිධානය කරමින් ඉන්නේ. එහෙත් තව හෝරා කීපයකින් ওই මිනිස්සයා ලොකු හිසේ රුධාවක් නිසා හරයක් පිපිරීමෙන් මී යනවා. තව හෝරා කීපයකින් ওই මිනිස්සයා මී යනවා කියලා. එහෙත් ඒ මිනිස්සයා තව 3 මාසයකට ව්‍යාපාරික කළමනාකරණයක් කරමින් ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේට ඉතින් මේ ලෝකයේ ගැන ඔව් මහා අනුකම්පාවක් පහළ වෙනවා. අපි හිතන්න ඕන තව හෝරා කීපයකින් කෙසේ වෙතත් මෙතන ඉන්න ඔබත් මමත් සියලු දෙනාම මේ සියවස ඇතුළතදී මේ මහ පොළොවේ පස්. ඒක ඇතුළට හොඳට දෙන්නේ. එතකොට ඔය ඉරිසියාව, ක්‍රෝධය, දෘෂ්ටිගත බව ලෝක ඔක්කොම අයින් වෙලා යනවා. ඇලීම් ගැටීම් ඔක්කොම අයින් වෙලා යනවා. 2100 වසර කියන එක දකින්නේ නැහැ අපි කවුරුවත් මෙතන ඉන්නේ. මෙතන ඉන්න සියලු දෙනාම පස්. කුඩා දරුවෙක් ඇවිල්ලා හිටියත් මම විශ්වාස කරන්නේ ඒත් පස්. මොකද අවුරුදු 80 ගණනක් වෙනෝනේ 2100 වෙනකොට. අද ඉපදින කෙනෙක් වුණත් 80කට වැඩි වෙනවා. එතකොට මනස ඉවරයි නේද? ඔක්කොම මොනවද මේ නිකම් අර මමායනෙන් බුරුබුරා නගින දෘෂ්ටිගත ආගමික ධාරියා, ආගම් ධාරියා අයින් කරන්න පුළුවන්. ජාතික ධාරියා අයින් කරන්න පුළුවන්. දේශපාලන ධාරියා, ධාරියා කියන්නේ දරාගත්ත කෙනා, අයින් කරන්න පුළුවන්. එයා ස්ත්‍රී පුරුෂ භාවවල අයින් කරන්න පුළුවන්. නම්බු තානාන්තර ලොකුකම් පට්ටම් තනතුරු අයින් කරන්න පුළුවන්. මොකද 2100 වෙනකම් පට්ටම තියෙන්නේ. ඒව නට්ටම් වෙනවා. ඒසයි ඒක අයින් කරන්න පුළුවන්. අපේ මනස ඉදිමෙන්නේ ඒවයි. හරි පරිස්සම් වෙන්න ඕන. දන්නවද මම කවුද කියලා? අහන මට්ටමට ඔව් මනස හැදෙන්නේ එතෙන්ට. යම් යම් අවස්ථාවන් වලදී මේ මරණානුස්මතිය අපිට ගන්න උවමනා වෙනවා. සමහර භික්ෂූන් වහන්සේලා සෝම් පිට්ටෙන්නට යව්වේ ඒකයි. විවිධ කෙලෙස් ආසත්ත භාවයන් වල ඉන්නකොට ඒ ආසත්ත භාවයන් වලින් හිත මුදවා ගන්න ඕන. පරිහරණය නෙමේ වැරද්ද තියෙන්නේ. මේවා තුල තියෙනා වූ මහා නින්දිත ආසත්ත භාවවල. ධන සම්පත් නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. ධන සම්පත් වල තියෙන මහා කෑදරකම ආසත්ත භාවය. ස්ත්‍රී පුරුෂයෝ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. ස්ත්‍රී පුරුෂයන් කෙරෙහි තියෙන දැඩි ආසත්ත භාවය. මේ සමාජයේ ගැටලු වැඩි ඇයි? මිනිස්සු අතහරින්න පුරුදු වෙලා නැහැ. අතහරින්න පුරුදු වෙච්ච සමාජයක ගැටලු හටගනීද? ගැටලු හටගන්නේ නැහැ. සියලු මිනිස්සු සාධාරණව අතහැරීම පුරුදු වෙලා ඉන්නවා. අතහැරීම පුරුදු වෙච්ච තැන සාධාරණත්වය කියන එක පහළ වෙනවා. ලෝකෙම අල්ලගන්න උත්සාහ කරන තැන හිටින් එක්කෙනෙක් අතහැරියොත් එහෙම මේ මිනිස්සෙගේ කෙස් ගහක්වත් ඉතුරු වෙන්නේ නැහැ. තේරුණා නේද? ලෝකෙම අල්ලගන්න පුරගන්න තැනක එක මිනිස්සෙක් විතරක් අතහැරියොත් එහෙම මේ මිනිස්සෙගේ කෙස් ගහක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මොකද අර අල්ලගන්න පොරබදන මිනිස්සු අර මිනිහගේ කෙස් ගස් ටිකත් උගුලන් යනවා. දැන් මගේ කෙස් ගස් නැත්තේ ඇයි? උගුලන් ගිහිල්ලා. ආධ්‍යාත්මික වෙස්සන්තර කෙනෙක් වෙන්න සම්මුතියෙන් සම්මුති ලෝකයට අනුගතව වාසය කරන්න පුළුවන් තරම් ආධ්‍යාත්මික ලෝකයෙන් වෙස්සන්තර කෙනෙක් වෙන්න අත්හරින්න බැරි දෙයක් නැහැ. ආධ්‍යාත්මයෙන් අත්හරින්න බැරි දෙයක් නැහැ. මට මමවත් නැති ලෝකයේ කවරක් නම් මම අල්ලා ගන්නද? හොඳයි, අල්ලගන්න එපා කිව්වට ওই නීති අනුගමනය කරන්න පුළුවන්ද? බෑ, සිත අල්ලගන්නවා. හඳුනේ මන්නම් කැමති අල්ලන්නේ නැතුව ඉන්න. ඒත් හඳුනේ හිත අල්ලගන්නවනේ මේ ලෝකේ. මම කැමති තරහ ගන්න නැතුව ඉන්න. ඒත් හඳුනේ හිත තරහ ගන්නවනේ. මම කැමති ලෝභ හිතන් නැතුව ඉන්න. හිත ලෝභ වෙනවනේ. ඔබ මතක තියාගන්න ඔබේ ප්‍රමුඛ රාජකාරී මේ භාවනාවේදී. මොකද ඔබේ ප්‍රමුඛ රාජකාරී? ඔබගේ මමායනය, මමත්වය, සක්කාය දිට්ඨිය, අස්මිමානය දුරු කිරීම ඔන්න රාජකාරී. ඒක සඳහා තමයි ඔබ කරුණු කාරණා රැස් කරන්නේ. ඒකට තමයි ශක්තියින් එකතු කරන්නේ. ඒ පළවා හැරීමට සක්කාය දිට්ඨිය නැමැති දිෂ්ඨිය ඔබෙන් ඉවත් වෙන තුරු ඔබ සටන් කළ යුතුයි. එහෙම නැත්නම් තොයිලේ නැටිය යුතුයි. සාමාන්‍ය ඔය දිෂ්ටියක් නම් ඔය මහා සෝන් දිෂ්ටිය, කළු කුමාර දිෂ්ටිය, සීරියාගා දිෂ්ටිය වගේ ඒවා එලවන්න පුළුවන්. සාමාන්‍ය ඔය ඔළුවේ එහෙම තියෙන භූත දිෂ්ටි, ඔය ගම්මිරි සැට දෙකක් කටේ දාලා සබ්බපාපස්ස ගාථාව 108 වාරයක් විතර කියලා පිම්බහම යනවා. ඒකත් ඕනම් කියලා දෙන්නම්කෝ. සාමාන්‍යයෙන් ওই තොইল නටලත් යවා ගන්න බැරි වුණොත් එහෙම ඔය කපුව කරන්නේ ඕක තමයි. කට්ටඩි කනොත් දන්නවා චුට්ටක් එන්නේ. දැන් කපුව කරන්නේ ඕක තමයි. අවසානයේ ගම්මිරි ඇට තුනක් අටේ දාලා දෙන අල් පිමිනො පිම්බහම යනවා. ඉතින් මං දවසක් කපුවේ කරපුවා. ඉතින් යකෝ ඔච්චර නටවන්න නැතුව කරපිය කෝක ඕක. ඔය එහෙම කරොත් හාමුදුරුවනේ අර ලක්ෂ පහක් අරගෙන කරන තොইলේ මේ කෙරෙන්න හම්බෙන්නේ නැහැ කිව්වා. ගම්මිරි සැට තුනක් දාලා පිම්බනම් එහෙම ඔය යකමට රුපියල් 10ක් දෙන්නේ නැහැ කිව්වා යන්න. එළිවෙන ගන් තොইলයක් ගැටුවොත් ලක්ෂ පහක් හම්බ වෙනවා කිව්වා. දැන් මේ කාලේ මම හිතත් පහක් විතර ගන්නවා. ඒසි නෑ. ඈ ඒක නිසා මේසා බොරු වර දාලා වලේ දිග ඇරිලා පූල් කපලා දන්නව කට්ටියනේ ගිහිල්ලා ඇතිනේ. ඉතින් ඒව කරාම අර ගන්නට යනවා. නැත්නම් ඇත්තෙම ගම්බිරිසයට තුනින් වැඩේ කරන්න පුළුවන්. ආවේස අයින් කරන්න පුළුවන්. ඒ සාමාන්‍ය දිෂ්ටි. ඒව මොනවත් නෙමෙයි. ඕක පිටින් ඉන්න යකෙක් නෙමෙයි. දැන් සීරි යකා කියන්නේ සීරි කියන්නේ ලේ. ලේ කුපිත වීම නිසා ඇති වෙන ඇඟේ අසාත්මිකතාවය. එච්චරයි. දැන් ඔය කළු කුමාරයා කියන්නේ මොකද්ද? ඒත් හෝමෝන විපරිහාසයක් ඇඟේ සිද්ධ වෙන. කළු කුමාරයා වැහෙන්නේ කාන්තාවන්ට නේ. පිරිමැද වැහෙන්නේ නැහනේ. කළු කුමාරී වැහෙන්නේ ඒගොල්ලන්ට. ඉතින් ඒ නිසා ඒකත් මේ ශාරීරිකව සිද්ධ වෙන හෝමෝන විපරිහාසයක්. ඒක හදනවා යම්කිසි ඒ ආවතේ වැඩපිළිවෙලකින්. ඒ පිට දෙයක් නෙමෙයි. ඒක හදන දෙයක් ඒක. මොලේ ඇති වෙන යම් කිසි දෘෂ්ටිමය සංයුතියක් එකතු වෙනවා. ඒ පීඩනය නැති කරලා දානවා. නටවලා විහිළු කරලා කෑ ගහලා සමාජයට එකතු කරලා අරගෙන ඒක කරන එක්තරා ක්‍රමවේදයක් ඒක. දැන් මේ කතා කරන්නේ ඒක ගැන නෙමෙයි. මේ සක්කාය දිට්ඨිය කියන එක කපුවටත් තියෙනවා. කාටත් තියෙනවා. මේ දෘෂ්ටිය පුදුම බාධාවක්. මේ දෘෂ්ටිය නිසා මුළු ලෝකෙම වෙනසෙනවා මේ වෙනකොට. මේ දෘෂ්ටිය නිසා මිනිස්සුෙකුට ඉන්න බෑ නිකන්. මේ දෘෂ්ටියට හැම තිස්සෙම රණ්ඩු සරුවල් ඕනමයි. මොනවා ගලත් වැරදි, මොනවා තිබුණත් වැරදි, මොකක් හරි රණ්ඩුවක් ඕන. මේ රටේ මිනිස්සුන්ට ඔක්කොම වැටුප් ගෙදරට දෙන්නම්, මාසෙට ලක්ෂ ගාණේ පඩියක් දෙන්නම්, බල ගෙවල් වලට වෙලා සතුටෙන් ඉඳපන් කිව්වොත් ඉඳීද? ඉන්නේ නේ මොකක් හරි උද්ඝෝෂණයක්. එක ආරම්භ කරන්න කියලා උද්ඝෝෂණය කරනවා, නැත්නම් වහන්න කියලා උද්ඝෝෂණය කරනවා. තේරුණා නේද? මොකක් හරි එකක් යොමු කරගන්නවා. ඒකට හේතුව ඉන්න බෑ. ඒ තරම් නලියන අර පෙට්‍රෝල් කාපු මේ වැදුණු බල්ලෙක් වගේ දුවනවා මේ මිනිස්සුන්ගේ හිත. අපේ හිත කියලා අපි කියන්නේ ලෝකේ මිනිස්සුන්ගේ හිත. අපේ හිත එහෙම නෑනේ. මේ අවබෝධය තුළ මේ සංවරය වෙච්ච හිත අපිට හිච්ච ප්‍රශ්නයක් නෑ. එහෙම දුවනවා. ඒක නිකන් ඉන්න බෑ. සක්කාය දිට්ඨියේ ස්වභාවය ඒක. සක්කාය දිට්ඨියේ ස්වභාවය ඒක. ඒ නිසා ඔබ ඔබේ මාතෘකාව, ඔබේ ප්‍රශ්නාර්ථය, ඔබේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න. ඔබ තේරුම් අරගෙන තියනවාද ඔබේ මනස, ඔබේ සක්කාය දිට්ඨිය තමයි ඔබව රිදවන පළමු කෙනා කියලා? ඔබේ මමායනේ තමයි ඔබව රිදවන පළමු කෙනා. ඔබේ මමායනේට නොයෙකුත් දේවල් පෙන්වන්න බෑ. ඒ කියන්නේ ගැටෙනවා. දැන් මම ලියන්නම් ඔබ ජීවිතේ ගැටෙන්නට කාරණා කීයක් තියෙනවද කියලා ඔබේ පොතේ ලියා ගන්න බලන්න. මෙන්න මෙච්චර 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 ගැටෙනවා. ඇලෙන්නට කාරණා කොච්චර තියෙනවද කියලා ලියන්න. හැමදෙනි මම මෙන්න මේ 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 දේවල් නම් ඔල් කැමතියි. අපි කියමුකෝ බිරිඳගේ ස්වාමියා ලියන්න ඕන බිරිඳගේ අකමැති කාරණා, ගැටෙන්නට තියෙන කාරණා කීයක් විතර තිබුණොත් කැමතිද? මිනිහා ලියන්න පටන් ගන්නේ මුලින්ම ඇඳුමේ මම රතු පාට අඳිනවට කැමති නෑ. කේතරින්ම පටන් ගන්නේ. මම කොණ්ඩේ කපනවට කැමති නෑ කියලා පටන් ගන්නේ ලියන්න. නැත්නම් සමහර අය මම නම් ওই රස්සාවට යනවට කැමති නෑ. නැත්තම් මම ඕගොල්ලන්ගේ බොස් එක තියෙන හාදකමට වැඩිය කැමති නෑ කියලා එතනින්ම පටන් ගන්නේ. දැන් ස්වාමියාගෙන් ගත්තාම කියන්නේ මම රෑ වෙලා එනවට නම් කැමති නෑ. ඈ යාළුවොත් එක්ක මේ පාටි දානවට කැමති නෑ කියලා ඔහොම කැමති නැති ලිස්ට් එක ඔහොම ලියන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඇලෙන සහ ගැටෙන්නට කාරණා ටිකක් තියෙනවා. ඒ නිසා ඒ ඒව එකක්වත් හරියන්නේ නැහැ. ඒ ගැටුණයි කියලා මේ ලෝකයේ දේවල් හරියන්නේ නැහැ. ඒව එකක්වත් හරියන්නේ නැහැ. මිනිස් සිතෙහි ගැටීමේ ඉවරයකුත් නැහැ. අපි දැකලා තියෙන්නේ ඕක තමයි සමාජයේ. ඒ බලාපොරොත්තු වෙන දේවල් එකක්වත් ඉෂ්ට වෙන්නේ නැහැ. ගැටීම් වල ඉවරයකුත් නැහැ. දැන් මොකද්ද කරන්න තියෙන්නේ සහනෙන් ඉන්න. විශ්වීය ස්වභාවයකින් ඉන්න. එහෙම ඉන්න පුළුවන් කාටද? නිරායාසයට පත් වූෙකුට පමණයි. නිරායාසයකට පත් වෙන්නට නම් ඔබ තුල ආයාසය එහෙම නැත්නම් මමත්වය එළවා දැමිය යුතුයි. මේ මමත්වේ නැගිටලා කියනවා මේ ඔබේ ශරීරය කියලා. එතකොට අපි කියන්න කතා කරනකොට කොහොමද මේක මගේ ශරීරය වෙන්නේ? මේ ඔබේ ඇස කොහොමද මගේ ඇස වෙන්නේ? මේ ඔබේ බිරිඳ කොහොමද මගේ බිරිඳ වෙන්නේ? මේ ඔබේ ස්වාමියා කොහොමද මගේ ස්වාමියා වෙන්නේ? මේ ඔබේ ධනය කොහොමද මගේ ධනය වෙන්නේ? මේ ඔබේ ඉඩම කොහොමද මගේ ඉඩම වෙන්නේ? මේක අපි ලෑස්ති වෙලා හිටියේ කොහොමද? නේද? මේසු ලෑස්ති වෙලා ඉන්නේ කොහොමද? කියන්න කලින් පැනලා ගන්න. يعني මේ ඔබේ ඉඩම කියලා කියන්න ඕනේ කලින්ම. එහෙම කියනකොට කිය ඔව් මන් දන්නව ඕක මගේ කියලා. පටිසෝත ගාමී ප්‍රතිපදාවක් කියලා කියන්නේ විද්‍යාව. මාරය ඔබ හැමදාම ඉතින් ඔබ මගේ මගේ කිය කිය මාව රවට්ටුප් එකනේ කරේ. එහෙම කොහොමද මගේ වෙන්නේ කියලා අපිට හිතන්න ඕන. ආන්න එවිට තමයි පින්නතුනේ අර තණ්හා රති රග පළවා හරින්න පුළුවන්කම තියෙන්නේ. මාර බන්ධන. මම ස්ත්‍රියක් මුයි මම පුරුෂයෙක් මුයි කියලා හිතන එක මාර බන්ධනය. මාර බන්ධනයක්. මම ස්ත්‍රියක් වෙමි පුරුෂයෙක් වෙමි කියලා හිතන එක මාර බන්ධනයක්. මාර බන්ධනයක් කියන්නේ මාර කියන වචනේ පාවිච්චි කරනෝ අවිද්‍යාවට, මෝහයට, අන්ධකාරයට පාවිච්චි කරනවා, මුලාවට පාවිච්චි කරනවා. වෙන කෙනෙක් නෙමෙයි මාරය කියලා කියන්නේ. අපේම චින්තනයේ තියෙන දුර්වලතාවය, ක්ලේශ මාර. තත්ත්වාකාරයට ගැලපෙන්නේ නැති වෙන, විද්‍යාවට ගැලපෙන්නේ නැති වෙන යම් අරමුණක යමෙක් පැටලෙද එතනින් හට ගන්නවා මාර බන්ධනය. මාර බන්ධනය හට ගන්නවා. පිනුතුනි මේ ලෝකය අවබෝධ කරගත්තට පස්සේ මනස එකඟ කරන්න අවශ්‍ය නැහැ. ඇයි? ප්‍රශ්නයක් නැහැ. දැන් එක මහත්මයෙක් ඉන්නවා තමන්ගේ ව්‍යාපාරික කම්පැනි එක මේ හරි ලේසියෙන් පාලනය කරනවා. එයාගේ පුතාට දවසක් බාර දීලා පුතා ඔයා කරගෙන යන්න මේ කියලා. පුතා කියනවා හාමුදුරුවනේ මම කම්පැනි එකට ඇතුල් වෙනකොට මට හීන් දාඩිය දානවා. මට එක එක ෆයිල්ස් එනකොට මට නිකන් දුන් දානවා. මම ගැහෙනවා මොකද කියලා හැවුවා. මං කිව්වා ඔයාගේ තාත්තට ඔය කම්පැනි එකේ තියෙන එනේ ඉඳලා ඈ ගහපු ඇණයක් ගන්න ඉඳලා ලී කෑල්ලක් ගන්න ඉඳලා ඈ පොඩි වංගුවක් ගන්න ඉඳලා බැද්ද ගහක් මල් පැලයක් ගන්න ඉඳලා ඔය තාත්ත දන්නවා. කෙරෙන එන යන ඔක්කොම දේවල් කෙරෙන්නේ කොහොමද කියලා ඔක දන්නවා. ඒ නිසා තාත්තට බය නැහැ. තාත්තා හරිය සන්තෝෂයෙන් ඒක ඇතුළේ ඉන්නේ කිව්වා. පුතා බිනරට ඉගෙන ගත්තා කම්පැනි එක බාර දුන්නට මිනිහ දන්නේ නැහැ මොකක්වත් මේකේ මල් පැලයක් බැද්ද ගහක් තියෙන්නේ කොහෙද කියලා. මේ වැඩක් කෙරෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ හරියට. දැනුම තිබ්බට දන්නේ නැහැ. මේ වපසරේ දන්නේ නැවන්ක ඔබ දන්නේ නැති නිසා ඔබට හිඳාලිය දානවා දුන් දානවා කියලා. දැන් මම මේ කතාව ගෙන ආවේ ඔබේ මනස ගැන පුළුල්ව ඔබ අවබෝධයක් වත්තුන මේ මනස කියන කම්පැනි එක හරියට අවබෝධ කරගත්තොත් ඔබ හිඳාලිය දාන්නේ නැහැ දුන් දාන්නේ නැහැ. ඇයි? ඔබ මේකේ වපසරය හොඳටම දන්නවා. ඒ ගැන අවිද්‍යාවක් අනවබෝධිත තත්වයක් නෑ. හැම පැත්තෙන්ම දන්නවා. මේකට බාණ්ඩ එන්නේ කොහොමද? මේක බාණ්ඩ ගේන්නේ කොහොමද? මේක නැති වෙන්නේ කොහොමද? ඒතර නැති වුණොත් වෙන මොනවද තියෙන සොලියුෂන්ස් මොන ආදී වශයෙන් නොයෙකුත් දේවල් එයා දන්නවා. එයාට කිසි ප්‍රශ්නයක් නෑ. එකක් නැති වුණොත් තව විසඳුමක් ඇතෙන්න සපයන්න එයා දන්නවා. ඒ නිසා එයාට බයක් නෑ. අර එක්කෙනෙකුට බයක් තියෙන එක. නපුරුදු කෙනාට බය තියෙන එක. එහෙනම් ඔබේ මනස පිළිබඳව ඔබ පුළුල් අවබෝධයකට පත් වුණොත් ඔබේ මනස නැමැති මේ ස්ථානය සංස්ථාව ඔබට ප්‍රශ්නයක් ඇති වෙන දෙයක් නෙමෙයි. මනසේ දුක හට ගැනීම දන්නවා. දුක දන්නවා, දුක හට ගැනීම දන්නවා, දුකේ නිරෝධය දන්නවා, නිරෝධගාමී පටිපදාව දන්නවා. ඒ කියන්නේ මුළු සමස්තය පිළිබඳව දන්නවා. චතුරාර්ය සත්‍ය දන්නවා කියලා කියන්නේ සමස්තය පිළිබඳව දන්නවා. දැන් මෙතන සක්කාය දිට්ඨියක් තියෙනවා. මං ඒ සක්කාය දිට්ඨිය එලවන්න ඕන කියලා ගත්තොත් එහෙම ඒකත් තව සක්කාය දිට්ඨිය. ඒකත් වැරදි දෘෂ්ටියක් නේ. නැති දෙයක් ඇතේ කියලා විශ්වාස කරලා එතනත් අරගෙන නැති සක්කාය දිට්ඨියක් එලවන්න තව සක්කාය දිට්ඨියකුත් හදාගෙන වැඩ කරනවා. ඒකත් වැරදි. මෙන්න මේ නිසා තමයි මේ සද්ධර්මයට කියන්නේ මේක මහා සූක්ෂම ධර්මයක්, අද්භූත ධර්මයක්. පුදුමයේ එළවන ධමයක් මේක. කෙනෙක් මේක අවබෝධ කරගන්නොත් ඒක ආශ්චර්යයක් වෙනවා. පුදුමයේ ධනවන ධමයක්. ඒ නිසා තමයි ගොඩක් අය මේක තේරෙන්නේ නැහැ කියලා මග ඇරලා යන්නේ ඒකයි. ඒක එහෙම තේරුම් ගන්න බෑ. එක්තරා හදිසි අවස්ථාවක, හදිසි වෙලාවක, හිතාගන්න බැරි වෙලාවක ඔබට මේක මේ දොර විවුර වෙනවා. උදාහරණයක් වශයෙන් අපි කියන්නම්. අපිට ඔන්න මොකක් හරි ඊමේල් එකක හරි වෙබ්සයිට් එකක හරි පාස්වර්ඩ් එකක් අමතක වෙනවා. එහෙමත් නැත්නම් ඔය ඉන්නවන හැකර්ලද කවුද? අනිත් අයගේ මේ වලට ලොග් වෙන බලන කට්ටිය. එහෙම හරි කෙනෙක් ඔන්න මේක try කරනවා open කරගන්න. එහෙම කට්ටිය ඉන්නවනේ ලෝකේ නේද? ඔය වෙබ්සයිට් එකේම අපිත් ඔය මේ හැක් කරලා තිබ්බා. මේ ලංකාවෙන් නෙමෙයි කරන්නේ, මේ කාලකන්ණි එවුන් පකිස්තානෙන් කරලා තිබ්බේ. කියන්නේ බෞද්ධ ආගමික පසුබිම් තියෙන දේවල් විනාශ කරනවා. ඒ අක්කුව එකතු වෙලා අර මිත්‍යා දෘෂ්ටිකයෝ. දැන් අපි බලනවා මේ සමහරවල් යුනිවර්සිටි වල ළමයින්ගේ IT කට්ටියගේ මේ වැඩේම ඕකළු සමහර වෙලාට. ඒගොල්ලෝ මේ අභියෝග හැටියට ගන්නේ අනිත් අයගේ වෙබ්සයිට් හැක් කරලා බ්ලොක් කරලා එක එක දේවල් කරලාලු. ඉතින් මේ උදාහරණය මම ගන්නේ මේ මිනිස්සු නොයෙකුත් ක්‍රමවේද යොදනවා මේක කරගන්න. කරගෙන 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 එක වෙලාවක මේක හරියනවා. එක එක සිස්ටම් පාවිච්චි කරනවා. නැත්තම් තමන්ගේ අතම පාවිච්චි කරලා නොයෙකුත් අක්ෂර අකුරුම යොදලා 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 ගැලපෙන එක හොයාගන්න මිනිස්සුත් ඉන්නවා. ඉතින් කොයි වෙලාවක හරි මිනිස්සු මේක ඕපන් වෙනවා. මේකට ඇතුල් වෙනවා. අර ජනාධිපතිගේ එකටත් ඇතුල් වෙලා හිටිනුනේ. ඉතින් මම කියන්නේ නිර්වාණයත් එහෙමයි. අපි මේ එක එක හැඩයට එක එක මොඩලයට මේක පිහිටවල බලනවා. කොහොමද කොයි විදියට පිහිටුවාමද මේ නිර්වාණය අපිට පෙනෙන්නේ? නිර්වාණය දර්ශනය වෙන්නේ. ආන්නේ හරි විදියට පිහිටන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. වැඩි ඕනේ සරල උදාහරණයක් ගන්න පුළුවන්. ගමනක් යන ඇඳුමක් අඳින්න මැච් වෙන්න කොහොමද? බලන බැලිල්ල. කඩේට ගිහින් බලනවා. ඒක එකක්. බලලා 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 මැච් වෙන එක හොයනවා. මගුල් ගෙදරටද පාටියටද පන්සලටද. ඊට පස්සේ ඒක ගෙදර ගෙනල්ලා මැච් කරලා බලනවා. ඊට පස්සේ කණ්ණාඩි ඉස්සරහා කැරිකි කැරිකි මැච් කරලා බලනවා. මම හිතන්නේ එහෙම කරනවා ඇති. එහෙම කරලා කරලා මේ මැච් එක හොයන්න බලනවා සෑහෙන්න. ගැළපීම. පුදුම දෙයක්. ඒ වගේ වෙනතර නිවනට කොහොම හැඩ ගැහෙන්න ඕනද? නිවනට මැච් වෙන්න ඕකට කියන්නේ ධම්මානුධම්ම කොටිපත්ති. නිවනට මැච් වෙනවා. ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියලා කියන දහමට මැච් වෙන්න ඕන ඔබ. ඒ කියන්නේ මගුල් ගෙදරට ගැලපෙන්න ඕන. ඈ පාටියට ගැලපෙන්න ඕන. ඈ ඒ යන තලාතිරමට තත්වයට ඔය ගැලපෙන්න ඕන. දැන් සාමාන්‍ය පාටියක් කියොත් එක විදියක්, අල්ලි විවාහ මන්දිරේ පාටියක් කියොත් තව විදියකට යන්නේ. ඒ වගේ දෙන්න මැච් වෙන්න ඕන තමයි. ඒ වගේ දහමට කොහොමද අපි මැච් වෙන්නේ? දහමට මැච් වෙන්න දහමේ ස්වરૂප ඔබ ළඟ ගන්න ඕන. මේ මම ආයනේ කොයි බාරේ හැංගිලා තියනවා කියලා තේරෙනව නම් ඔබට වහාම විවෘතව එක හොයන්න. අර ලබු ගෙඩියේ තියෙන ඇට ටික ඔක්කොම විමට දාලා ගොවියා නැවත ලබු ගෙඩිය හොල්ලලත් බලනවා. ඇයි ඒ? ඔයගොල්ලෝ දන්නේ නැහැ අර ලබු ගෙඩි හදන් තියෙනවා ඒ කාලේ ඇට එහෙම දාලා තියෙනවා ඒ ගෙඩිය ඇතුලේ. ඒක වේලලා හොඳට හැදුවාම හොඳ වාචනයක් ඒක. ඒවයි තමයි ඇට පුරවල තියෙන්නේ. ඒවා බිමට හලලා ඒ ලබු ගෙඩිය නැවත හොලවල බලනවා. ඇයි? එක ඇටයක් හරි ඒක ඇතුලේ තියෙනවා නම් ටක ටක ගා. ඔබේ සිතත් ඔබ විවෘතව හොලවල බලන්න. ඒක ඇතුලේ ටක ටක ගාන මොනවා හරි දෘෂ්ටියක්, සංකල්පයක්, බැඳීමක් තියෙනවද කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගැළපෙලා අටම ගැළපෙලා තියෙනවද බලන්න. හරියට සංයෝජන වලින් දුරස් වෙලා තියෙනවද කියලා බලන්න. වෙන දෙයක් කරන්න දෙයක් නැහැ. ඇයි මේ කියන්නේ? සංසාරේ තීර්ණාත්මකම අවස්ථාව අපිට ලැබිලා තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. සංසාරේ තීර්ණාත්මකම අවස්ථාව අපිට ලැබිලා තියෙන ගොඩාක් අය පින් කරලා පින් දීලා ප්‍රාර්ථනා කරන්නේ කල්යාණ මිත්‍රත්වයයි සද්ධර්ම ශ්‍රවණයයි යෝනසෝ මනසිකාරයයි ධම්මානුතම් ප්‍රතිපදේ. මේ හතරම ඔබට ලැබිලා තියෙනවා. මීට වඩා පින්වන්තයෝ මේ ලෝකෙ කොහෙවත් නැහැ. මේ තමයි ලෝකේ ඉන්න ඉහළම පින්වන්තයෝ. තේරුණා නේද? ලෝකෙ මීට වඩා පින්වන්ත වෙන මේ ඉන්නේ ලෝකෙ ඉන්න ඉහළම පින්වන්තය. දෙවි බමුණු පවා මෙතෙන්ට ඇවිල්ලා සාදුනාද දෙදී බණ අහගෙන ඉන්නවා. ඒක පේන්න ඒ ඇහැ තියෙන අයට පේනවා. ඒ දෙවියන් දකින්න පුළුවන් චක්ෂුෂයක් තියෙනවනේ. ඒ දිබ්බ චක්කු ඥානෙ තියෙනවනේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ සම්මා කියන ගුණ 8 ඔබ ළඟ වැඩෙන්න ඕන. දැන් බලන්න මේ එක පැත්තක තියෙන සම්මා කියන ගුණය. මේ සම්මා කියන ගුණය පාවිච්චි කරන්නේ නිර්වාණයට. සම්මා කියන්නේ නිවනට. සම්මයක් ධර්මයේ පිහිටීම, සම්මයක් සිත, සම්මයක් ඥානය, සම්මයක් ප්‍රතිපදාව, සම්මාපණිහිතං චිත්තං. ආදී වශයෙන් මේ පාවිච්චා කරන්නේ මේ සම්මයක් ගුණෙහි සිත පිහිටුවා ගන්න කියලා ආරාධනා කරන්නේ මොනවද? දිට්ටි නැති බව. සම්මා දිට්ටි සමනය කළ දෘෂ්ටි ඇති බව. බලන්න ඔබ සමනය කළ දෘෂ්ටි ඇති බව තියෙනවද ඔබට? එතකොට සමනය නොකළ දෘෂ්ටියක් තියෙනම් මොකද කරන්නේ? ඔබ වහාම ඒ විදර්ශනා කරන්න. දැන් මෙහෙට එන නොයෙකුත් දෘෂ්ටි වලින් ගැටෙන අය එනවා, ඇලෙන අය ඉන්නවා. ඉතින් ඇත්තට ඇවිල්ලා ආදීන වෙයි පෙන්වලා දෙනවා. ඊට පස්සේ ඒ දෘෂ්ටි ලිහිල් කරලා දානවා ඒගොල්ලෝ. අතහැරලා දානවා. ඒ කියන්නේ සම්මා දිට්ඨික වෙනවා. තද දිට්ඨි ධාරීන් එනවා. සමහර අය කියන දේ අහනවා, සමහර අය කියන දේ අහන්නේ නැහැ. ඒක මහත්මයේ කෙරේ හාමුදුරුවරු කෙරේ හරි ද්වේෂ සහගතව බයිනෝ. ආහවල් හාමුදුරුව අරක්කු බොනවා, ආහවල් හාමුදුරුව සිගරට් බොනවා, ආහවල් හාමුදුරන්ට ගෑනු ඉන්නෝ කීකේ බයිනෝ මාත් එක්ක ඇවිල්ලා. ඉතින් බංකෝ මහත්තයා එහෙම හිටියද කමන්නේ. ඉතින් ඒගොල්ලන්ට හොඳට අපිට බු මේ කියලා ඔබතුමා එක්ක මහන වෙන්න, නැත්තම් මේ ඔය අධික ද්වේෂයෙන් දුර වෙන්න කියලා ඇහුවේ නෑ ඒ යකා. දිගටම හිටියා එහෙම දැඩි ද්වේෂයෙන් වෛරයෙන්. ඒ ද්වේෂය නිසා මේක මොහොතකේ මිනිස්සුගේ මොලේ නහරය පිපුරුවා, පුපුරලා අංශභාගිකයෙක් වුණා. දැනටත් අංශභාගිකයෙක්. ඒ උද්වේගකර භාවය නිසා. එතකොට දෘෂ්ටිධාරී වෙන්න එපා මොනවත් කියලා. හිතන්නකෝ ඒක හපංගමක් කියලා. ලෝකේ ඒක ඇලෙන ගැටෙන එක හපංගමක් නෙමෙයි. දෘෂ්ටිධාරීක් වෙන්න එපා. එතකොට සංකල්පවල ඉන්නවා. ආගමික සංකල්ප, ඊට පස්සේ නිර්වාණ සංකල්ප, නොයෙකුත් දේවල් පිළිබඳව සංකල්ප ධාරින් වෙලා ඉන්නෝ. මේ ප්‍රත්‍යක්ෂතාවයක් නෑ. සංකල්පයේ දැඩි උපාදාන කළා. ආවල් හාමුදුරු හරි, ආවල් තැන හරි, ආවල් කෙනා හරි කියලා මේ සංකල්පෙන් කියන්නේ. තේරෙනා නේද? සංකල්පෙන් කියන්නේ. තේරුමක් නැහැ. ඒ නිසා ඒ සංකල්පවල හිටියාම ජීවිතේ මොනතරම් පීඩාවද. සංකල්ප නැති කෙනෙක් කිසිම සංකල්පයක් නැහැ. හොඳට බලන්න. මං සංකල්පධාරියෙක්ද? මෙච්චර මෙහෙම ප්‍රශ්න භාවනාව කියන්නේ මේක. මම දෘෂ්ටිධාරියෙක්ද? හයියෙන් අහන්න ඇතුළටම ඇහෙන්නේ. අහන්න බලන්න. මම දෘෂ්ටිධාරියෙක්ද? අහන්න. මම දෘෂ්ටිධාරියෙක්ද? කහෙන් ඔබේ මනසින් අහලා බලන්න, මම දෘෂ්ටිධාරියෙක්ද? බලන්න ටික වෙලාවක් ඕක අහලා උත්තරේ හොඳට බලන්න. ඔබේ මනස ටික සමාධිය කොහොම ඉන්න ඕනේ? හැම පැත්තම කලම්බල බලන්න. දැන් ගෙදර මොනව හරි හොයාගන්න කියලා කිව්වහම අපි ඒ පෙල්ලල හොයන්නේ. පුතේ කතුර අරන් වරෙන් කිව්වා, මිනිහ හැමදාම කතුර හොයලා අරන් එන්නේ. එහෙම නැත්නම් බිස්කට් තියනවද බලන්න කිව්වා, බිස්කට් තියනවද කියලා බලන්නේ හැමදාම. ඒ වගේ ඔබ දෘෂ්ටිධාරියෙක්ද කියලා අහුවාම ඔබ දෘෂ්ටි තියනවද නැද්ද කියලා හැමතැනම කලබල බලන්න. ගේ පෙරලල හොයනවා වගේ. තියනවනම් ඒ දෘෂ්ටි වලට කුළු ගෙඩි පහරවල් දීලා ඒ දෘෂ්ටිත් එක්ක සාකච්ඡා කළා. ඒ දෘෂ්ටි තුල සත්‍ය පිහිටවන්න. සත්‍ය පිහිටනකොට දෘෂ්ටි නැති වෙනවා. සත්‍ය පිහිටවන්න කටයුතු කරන්න ඕන.
සොයන්නාට තමයි ඔය දෘෂ්ටි හසු වෙන්නේ තියනවා. සොයන්නතෝ හේ සමාධියක හිටියොත් ඔය දෘෂ්ටි හසු වෙන්නේ නැහැ. දෘෂ්ටි විමසුන්න ඕනේ බලන්න ඕන. දෘෂ්ටි නැත්තම් හොඳටම බලන්න, දෙපාරක් බලන්න, තුන් පාරක් බලන්න, හමුදාව රිසර්ච් කරන්න. 100 300ක් ඉන්න ඕන කියනවා වගේ අර පරීක්ෂා කරනවා වගේ තුන් සැරයක් පරීක්ෂා කරලා බලලා 100 100ක් තහවුරු කර ගන්න ඕන නේද? ඒ වගේ තමාතුල දෘෂ්ටි තියෙනවද නැද්ද? දෘෂ්ටි කියන්නේ බෝම්බ හා සමානයි ජීවිතේට. දෘෂ්ටි කියන්නේ බෝම්බ හා සමාන දෙයක් දෘෂ්ටි කියන්නේ මෙතන. බෝම්බ හා සමාන දෙයක්. හරි. දෙවෙනි එක. සංකල්ප තිබේද? මොනම හෝ සංකල්පවල එළබගෙන සිටීද? මෙන්න මෙහෙම සංකල්පයක්. මෙන්න මෙහෙම බණක්. මෙන්න මෙහෙම ආගමක්. මෙන්න මෙහෙම ජාතියක්, දෘෂ්ටියක්. වාර්ගික ස්වභාවයක් කියන සංකල්පිත බවක්. සංකල්පිත බව කියලා කියන්නේ මම කියලා කියන්නේත් වෙනතුනේ සංකල්පයක් ඒක. සංකල්ප යථාර්ථවාදී නෑ. ඒව හීන. සංකල්ප කියන්නේ සිහින. සංකල්ප හීනය. ඒව හීන. එහෙම තියනවාද? නිර්වාණය පිළිබඳව ගොඩාක් දෙනෙකුට තියෙන සංකල්පයක්. ඒක හීනයක්. ඔහු හිතන නිවන නෙමෙයි ඇත්තටම අවබෝධ වෙච්ච දවසට ලැබෙන්නේ. මොනවා හරි සංකල්පිත ස්වභාවයන් වලද ඉන්නේ. ප්‍රත්‍යක්ෂ කළ යුතු දේ ප්‍රත්‍යක්ෂ කළ යුතුයි, ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කළ යුතුයි. හුදෙක් සංකල්පවල නොසිටිය යුතුයි. ඒ නිසා තමයි සංකල්පෙන් ඉවත් වෙලා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති මෙහි තියෙන తත්වය, යථා తත්වය ප්‍රත්‍යක්ෂ කොට දැනගත යුතුයි. ප්‍රත්‍යක්ෂ වූවක් පිළිබඳව ඔබට තිබෙන්නේ සංකල්පයක් නොවේ. ප්‍රත්‍යක්ෂ නොවු සෑම දෙයක් පිළිබඳව තියෙන්නේ සංකල්පයක්. ඔය ආගමික සංකල්ප ප්‍රත්‍යක්ෂ නැහැ. බෞද්ධයෝ ගැන ඔය කතා කරන දෙවිවරු හරි භූතයෝ හරි කවුරු හරි වේවා මිනිස් ඇත්ත වෙන්න පුළුවන් සමහරලාට. නමුත් තමාට ප්‍රත්‍යක්ෂ නොවු ඕනෙම දෙයක් වෙනතුනේ ඒ සංකල්පයක්. ඒ දරන්නාට. ඒ නිසා සංකල්පය දුරු කළ යුතු දෙයක්. මම සංකල්පිත පුජ්‍යලයෙක්ද නැද්ද? නැත්නම් සාදු හංගගෙන හැබැයි හිතට හංගන්න එපා. දන්නවනේ උගුරට හොරා බෙහෙත් බොන්න බෑ වගේම මේ හිතට හොරා මේ ගමන යන්න බෑ. හිතට හොර කරන්න එපා. වටපිටා ඉන්න ඔක්කොටම හොර කළත් කමන්නේ. තමන්ගේ හිතට බුරු කරන්න එපා, හොර කරන්න එපා. ඇයි හිතට හොර කළොත් එහෙම ඒකේ වරදින්නේ තමාටමයි. අනිත් අයට හොර කරලා ඇති වෙන මේ අලාභයක් ව්‍යාකූලත්වයක් වගේ නෙමෙයි. තමන්ට තමන් හොර කළොත් සංසාරේ අපායට වැටෙනවා. මම වචනවල බැටලිච්ච කෙනෙක්ද? දේශකයෝ නොයෙකුත් බණ දෘෂ්ටි සංකල්ප වල තියෙන මේ වචන වල පැටලිච්ච ස්වභාවයක් තියෙන මේ වචනයක් ඇතුළේ තියෙන දෘෂ්ටියක් තියෙන සංකල්පයක් තියෙනවා. එකිනෙකට බැඳිලා තියෙන මේවා. වචන උපාදානයෙන් ඉන්නවා. දැන් මේක කොස් ගහයි කිව්වොත් ඒ විනිහට ඔක කොස් ගහම තමයි, වෙන එකක් කිව්වොත් ඒක ඒකත් එක පැටලෙනවා. මොකද මේ වචනයයි රූපයයි එක දැඩි උපාදානයක ඉන්න වචනේ. දැන් වචනයක උපාදානයක් තමයි මේ ඔබේ නම. ඔබේ නම කියපුවම හනික හැරිලා බලනවා. ඒ නමට කවුරු හරි බැන්නොත් එහෙම කලබල වෙනවා. ඉන්දා කියලා කලබල වෙනවා. ඒ වචන උපාදානය නිසා දැඩි වචන උපාදාන කරන ගතිය ඔබ ළඟ තියෙනවද? මේ වචන උපාදානය තියෙනවද? නැත්නම් සැනසිලිදායකයි සුවදායකයි තිබේනම් විෂිප්තයි. කම්මන්ත බලන්න නිවන් දකින්න හරිය නිවන් දකින්න හරි කර්මයක පැටලිලා ඉන්නවද කියලා බලන්න. මේ යහපත් කර්මාන්ත කියලා මේ ජීවත් වෙන්න කර්මාන්ත ටිකක් ඉගැන්නුවට නිවන් දකින්න යද්දී නම් ඒ කර්මාන්ත කරලා හරියන්නේ නැහැ. මේ කර්මයට නොපෙමිනීම සිටිය යුතුයි. කර්මයේ ඉක්ම විය යුතුයි. කර්මාන්ත කරලා හරියන්නේ නැහැ නිවන් දකින්නේ. මේ කර්මයේ ඉක්ම විය යුතුයි. බලන්න යම් කිසි කම්මන්තයකට ඇවිල්ලා ඉන්නවද කියලා. සියලු විදර්ශනාව වුවත් ඒක කම්මන්තයක් වෙන්නේ නැහැ. කර්මයෙන් නිදහස් වීම සඳහා කරන දෙයක්. ඒ සංඥාවෙන් තමයි එයා ඒක ඒ සිතින් තමයි ඒක කරන්න ඕනේ. දැන් බස් එකේ නැග්ගට ගමනක් යන්න කෙනෙකුට කියන්න බෑනේ එයා බස් එක අල්ලගත්ත කියලා. අපි කියන්නේ ඒ ගමන යන්න එයා ගියා මිසක් මේ බස් එකට බස් එක උපාදාන කරා බස් එක ගත්ත කියලා කියන්නේ. ඒ වගේ අපි මේ විදර්ශනාව කියලා කියන්නේ ඔරුවක් පාරුවක් බස් එකක් ගුවන් යානයක් වගේ දෙයක්. ඒ කියන්නේ ගමනාන්තය කරා පමුණු වීම සඳහා උපකාරක දෙයක් පමණයි. ඒ සිද්ධාන්තේ අපි රැඳෙන්නේ ඒ නිසා තමයි පහුරක් කරගන්න මහන්නේ මේ කාලේ. ඈ මේක තිරික්කලයක්, කරත්තයක්, ගුවන් යානයක්, බස් එකක්, බයිසිකලයක්, වාහනයක් වගේ දෙයක් තමයි අපි මේ විදර්ශනාව. ඒ කියන්නේ ගමනාන්තය කරා ලංවීම සඳහා පාවිච්චි කරන උපකාරකයක්. ආජීවයක් තිබෙනවාද? මේ කියන්නේ මේ මම කියන ජීවන රටාවක් හදාගත්ත දෙයක්. පැවැත්මක්. මේ සම්මුතියෙන් ගත්තොත් එමේ යහ පැවැත්මක් කියලා හදාගත් එකක් ඉතින් පවතින්න පුළුවන්. ඒක හොඳයි. ඒක සම්මුතියද? මොනම හරි ජීවන රටාවක් තමන්ගේ ජීවිතය කියන ෆ්‍රේම් එකක්. අර ඒක තමයි අර කතා කරන්නේ සෝමා රහත් මෙරණිය ඉත්ති බාවෝ කිං කෛරා වජිරා සූත්‍රයනේ. ඉත්ති බාවෝ කිං කෛරා, ඒ කියන්නේ මම එහෙම ස්ත්‍රී භාවයේ ජීවිතයක්, පුරුෂ භාවයේ ජීවිතයක් රටාවක් මං හදාගෙන නැහැ. එහෙම එකක් අවශ්‍ය නැහැ. කුමකටද? සම්මා ආජීව පිහිටනවා. එම කියන්නේ මම කියලා පුජ්‍යලයේ සත්වයේ ජීවිත ස්වરૂපය පවත්වන්නේ නැහැ. බලන්න මොනතරම් ශාන්තියක් ලැබේද, සහනයක් ලැබේද කියලා. වායාමයක් තියනවාද? ඒ කියන්නේ මේ පුහුදුන් සිතේ ස්වභාවය තමයි හැමතිස්සෙම වායාමය. ඕන මිනිස්සෙක්ගෙන් ඇහුවා මොකද කරන්නේ, මං උත්සාහ කරනවා. මොකටද? පොඩි ළමයිගෙන් ඇහුවා මං ඕ ලෙවල් වලට, ඒ ලෙවල් වලට උත්සාහ කරනවා. ඊට පස්සේ යුනිවර්සිටි වලට උත්සාහ කරනවා. ඊට පස්සේ එහෙන් ගියාම රස්සා කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ගෙයක් හදා ගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ කසාදයක් බඳින්න උත්සාහ කරනවා. ඊට පස්සේ ළමයි හදන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ළමයි විවාහ කරලා දෙන්න උත්සාහ කරනවා. ඊට පස්සේ මොනගුරු මේ වීඩියෝ බලන්න උත්සාහ කරනවා. ඊට පස්සේ අවසානයේ එන නිර්වාණය දකින්න උත්සාහ කරන්න එනවා. ඔන්න දැන් එතෙන්ට ඇවිල්ලා ඉන්නේ මේ ඇත්තෝ බොහෝ දෙනෙක්. වායාමයේ තියෙන මමත්වය පදනම් කරගෙන. ඒ නිසා තමයි සම්මා වායාමයට එන්න ඕන. වායාමයේ දුරු කරන්න ඕන. ඇයි? වායාමයේ මමත්වය තුලින් හට ගන්නා වූ පැලයක්. ඒ පැලේ හැදෙන ගෙඩි මමත්වයෙන් යුක්තයි. මමත්වයේ රස තිබෙනවා ඒකේ. ඒ නිසා වායාමය දුරු කළ යුතුයි. දැන් නිර්වාණ ධර්මය කියලා කියන්නේ පිළිතුර නිරායාසයෙන් ලෝ ලැබෙන එකම දේ කුමක්ද කියලා හොත් මම කියන නිවන. එතකොට මේ ඉන්න ගොන් ආච්චිල මෙහෙම තේරුම් ගත්තොත් මොකුත් නැහැ නිකන් බනාගෙන ඔය නිකන් ඉන්න දින්නේ නිරායාසයෙන් අබ්බේනම නිකුයි. එහෙමත් හුටල්ලා ඉන්නෝ ඉඳලා හිටලා තේරුම් ගන්න. තේරුණා නේද? ඒක ඒ තරම් ගොන් වැඩක්. ඒකයි මම මේ නරක වචන පාවිච්චි කරේ. තේරෙන්නේ. තේරුණා නේ? එතකොට මට හිතෙනවානේ හොඳට හුටන්ලා කිව්වා. ඉතින් ඒකයි. ඒ නිසා එහෙම නෙමෙයි විදර්ශනා කරන්න ඕන හොඳේ. මතක තියා නැත්තම් මේ නිකන් ඇවිල්ලා නිකන් තලප කුලි වගේ මෙතන මේ කුටු උඩ තියාගෙන හිටියයි කියලා වැඩක් වෙන්නේ නැහැ. අලගෝනි බතලගෝනි වගේ. ඒ නිසා මේ විදර්ශනාව කරන්න ඕන මේ සම්මා වායාම කියන එකේ කාරණේ මොකද්ද කියන එක. මේ උත්සාහයෙන් තොරව ලැබෙන දෙයක් නිවන. හැබැයි ඒක තේරුම් ගන්නකම් විදර්ශනා කරන්න ඕන. ඒ උත්සාහය ව්‍යායාමයේ උච්චම අවස්ථාවට ගියාට පස්සේ අර වේගී උපරිමයේ නිශ්චලයි කියන දැනින් තමයි මේ සම්මා වායාමය පහළ වෙන්නේ. ඔය වේගී උපරිම නිශ්චලයි කියන තමයි අර සරියුත්ථම් මේ මුගලන් හාමුදුරුවන්ගේ ඍද්ධිපාද වේගය කියලා කියන්නේ උස්කල අතක් පාත් කරනකොට මේ අපේ මේ චක්‍රවාටයේ වටා ගිහිල් හත් වතාවක් ගිහිල් යන්න පුළුවන් කියන ඒ කතන්දරේ එක කියන්නේ ඒ වේගයේ උපරිම නිශ්චලයි කියන එක. තේරුණා නේද? උස්කලාතක් ශක්තිමත් පුරුෂයෙක් උස්කලාත පාත් කරන වේගයෙන් මට පුළුවන් පෘථිවිය වටේ හත් වතාවක් ගිහිල් යන්න මේ තැන. එච්චර වේගයකින් කරගුණොත් ඔබේ ඇසට දෘශ්‍යමාන වෙයිද? ඈ? දැන් බුෂ්ලි මාස්ටර් වගේ කෙනෙක් ශක්තිමත් පුරුෂයෙක් කියලා ගන්න. ඔහුගේ මේ පාර පේන්නේ නැහැ. කැමරාවට අහුවෙන්නෙත් නැහැ. ඒ කැමරාව ස්ලෝ මෝෂන් ගන්න ඕන. ඒ කියන්නේ දැන් මේ ෆෑන් එකක් හයියෙන් වැඩ කරාම පේන්නේ නැහනේ. ඉතින් ඔය ඒ බුෂ්ලි මාස්ටර් කියන බෝධිලත් හරි වේගවත් කෙනෙක් හයියෙන් මේ වේගින් ගහලා ගත්තොත් එහෙම ඒක අත එතෙන්ට ගිහිල්ලා එනවා පේන්නේ නැහැ. කැමරාවට අහුවෙන්නේ නැහැ. මෙගා පික්සල් ගන්න මදි ඒක අල්ලන්න. ඒ ෆෑන් එක ඉක්මනින් කරකට පෙති පේන්නේ නැහැ වගේ. එතකොට මේ වේගයේ උපරිමයෙන් ඉස්සලයි. ඒක හරියට තේරෙන්නේ අපෙන්. ඔව්. සක්කාය දිට්ඨිය දුරු වුණාට පස්සේ ඇදගෙන යන කරත්තයක් නැහැ කියලා තේරුම් ගත්තට පස්සේ තමයි සම්මා වායාමයේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ගෙනියන්න මුකුත් බර නැහැ. ඒස ඇදයි යන්න දෙයක් නැහැ, කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, ආත්මයක් නැහැ. සම්මා වායාමය. ඉතින් වායාමයක් මොකකට හරි තියෙනවා නම් මේ වායාමයේ තියෙන්නේ මොකක් හරි මන් දෘෂ්ටියක් ඇදන් යන නිසා. ඇදගෙන නිසා මේ අවබෝධය කරන පිණිස දේශනා කරන ධර්මයක් දැනුම පිණිස කරන එකක් නෙමෙයි කියලා හොඳට මතක තියාගන්න. එතකොට අපි ඔබ දැනුමින් ඉගෙන ගත්ත දේවලුත් ඒවා ඇත්ත. ඒ වරු නෙමෙයි ඒවා සම්මුතියට පැවැත්මට ඇත්ත. දැන් ලෞකික අරිෂ්ඨාංග මාර්ගයක් ඔබ ඉගෙන ගත්තනේ. ඒක ඇත්ත. ඒ ඉගෙන ගත්ත එකත් ඇත්ත. ඒකෙන් ඒ පැවැත්ම කරන්න එක හොඳයි. මේක වෙනම දර්ශනයක්. දර්ශනය අවබෝධ කරගත්ත කෙනෙක් ළඟ තියෙන සම්මා වායාමයේ කුමක් සඳහා උත්සාහ කරනවද කියලා ඇහුවොත් එහෙම කියන්නේ තියෙන්නේ කවුරුන් සඳහා රැස් කරනවද? කවුරුන් සඳහා? ඕ වෙහෙසෙනවද? ඔබෙන් අහන්න තියෙන්නේ ඔබ කවුරුන් සඳහා වෙහෙසෙනවද? සමහර අය නම් කියයි දෙන්නේ ළමයි නිසා වෙහෙසෙනවා. ඉතින් ළමයි කාගේද? ළමයි මගේ ළමයි වෙච්ච නිසා. මට හම්මු තියෙන එක කරන්න මම කිව්වට මේ දෘෂ්ටි ධාරීන් වෙන්න එපා කියන එක මම කියන්නේ. ඒකවල බර වැඩි. ඔබ ජීවිතයක් ලැබුවා මේ ජීවිතේ සේවාවක් තියෙන්න ඕන තමන්ට, ලෝකයට, දරුවන්ට, සමාජයට නේද? හාමුදුරු කෙනෙක් වුණොත් දායකයන්ට, දායකයෙක් වුණොත් හාමුදුරුවන්ට මේ හැම සේවාවක් තියෙනවනේ මේ හැම දෙයක්ම සම්මුතියක් කියලා තේරුම් අරගෙන වැඩ කරන්න. ඔගේ පරමාර්ථය නෑ. මේ ඉඩම, කඩම, පන්සලේ, ගේ, දොරේ, මුදල් වල පරමාර්ථයක් නෑ. මේව නිකන් මේ මූණ පිහිටා ගන්න තියෙන මේ තුවායක් වගේ, ටවල් එකක් වගේ, පය පිහිටා ගන්න තියෙන පාපිස්සක් වගේ, අඳින්න තියෙන ඇඳුමක් වගේ පරිහරණ වස්තුව විතරයි තියෙන්නේ. ඕවා නිකන් මේ ලෝකෙම දේවල්, ලෝකෙටම අයිති දේවල් පමණයි. ඔහි සම්මුතියක් විතරයි. ඕක චිත්ත උපාදානයක් කරගන්න දෙයක් නැහැ කියලා හිතට කියලා දෙන්න ඕන. ඊළඟට සිහිය දිනනවා. සම්මා සති. සම්මා සති නම් නෙමෙයි තියෙන්නේ, නිකම්ම සතිය තියෙනවා. මොනව ගැනද සතිය තියෙන්නේ? අපි අපේම අරමුණු ගැන නොයිකුත් නොයිකුත් දේවල් පිළිබඳව ඔන්න සිහිය පවත්වනවා. දැන් ඔබ සිහිය පවත්වන්නේ තමා රැකගන්නද, තමා නැති කරගන්නද? සිහිය දෙආකාරයකට පවත්වන්න පුළුවන්. තමා රැකගන්න තමයි මුළු ලෝකෙම ඉන්න අය සිහිය පවත්වන්නේ. තමා ගේ දේ රැකගන්නත්, තමා රැකගන්නත්. ඇත්තද නැත්තද? ඇත්ත. මුළු ලෝකෙම ඉන්න සියලුම ආගමිකයෝ සිහිය පවත්වන්නේ තමා රැකගන්නත්, තමා ගේ කියලා ඔළුවට පටවපු දේ රැකගන්නත්. තමන්ගේ හරි හරි මහන්සියෙන ඔළුවට පටවපු දෘෂ්ටිය රැකගන්න, හරි අමාරුවෙන් ඕන පරිස්සම් කරගන්න. දෘෂ්ටිය ඔළුවට දීලා බයත් කරනවා, මේ දෘෂ්ටිය අත්හැරියොත් එහෙම දෙයියෝ උඹට නොමිලේ බුරියානි එහෙම කන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් අර මෝඩයා ඒකට රැවටෙනවා. ඈ දෙයියෝ ගියාම නොමිලේ රොටි කන්න දෙනවා. අර නොමිලේ දෙන සෙට් එකම නැති වෙනවා, මේ ෆ්‍රී මේවා කඩ කරොත් එහෙම කියලා. ඉතින් පව්, ඉතින් මෝඩකම කියන එක දුරු කරලා ඉස්සරහට එන්න සෑහෙන්න පොතපත කියලා පරිචයක් තියෙන අය නම් ඇවිල්ලා තියෙනවා. ලෝක දර්ශනයට ඒක ආගම් ભેදයක් නැතුව ඒ විශිෂ්ට පරිණත භව නැති මෝඩ සෙට් එකට කවදාවත් එන්න බෑ. කවදාවත් එන්න බෑ මේ සසර ගමනේ නිදහස් වෙන මේ පරම ලෝක සත්‍ය දැන ගැනීම සඳහා. ඔවුන් ජීවිතයේ යම්කිසි අසරණ දෘශ්‍ය මායාවකට රැවටිලා වාසය කරන මිනිස්සු කෙරෙහි තරහ ගන්න ඕනේ. මිනිස්සු කෙරෙහි අනුකම්පාවක් සංවේගයක් පමණයි ඇති කරගන්න තියෙන්නේ. අනේ පව්, මේ මිනිස්සයා කොහේ යනවද කියන එක විතරයි තියෙන්නේ. මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මං අනිත් ආගමිකයන්ට මේ බුද්ධ ආගම උගන්වන්න මහන්සි වෙන්නෙත් නැහැ. මොකද හේතුව ඒගොල්ලන් ඕනම කෙනෙකුට ඕනම දෘෂ්ටියක ඉඳීමේ අයිතියත්, හැමචිනම් අපායේ යෑමේ අයිතියත්, දිව්‍ය ලෝකේ යෑමේ අයිතියත්, සත්‍ය තේරුම් ගැනීමේ අයිතියත්, නැති අයිතියත් ඔක්කොම තියෙනවා. ඔක්කොම මානව අයිති. අනිත් එක මේ මම මේ අසීමාන්තික ලෙස කෑ ගැහුවයි කියලා කියනතුනේ මේ මේ මිනිස්සු ඔක්කොම නිවන් දක්වන්න පුළුවන් කම නෑ. මේ මහා පෘථුවිය කියන එක හැමදාම ජීවීන් නිෂ්පාදනය කරනවා. තේරුණා නේද? ජීවීන් නිෂ්පාදනය කරන හැමදාම. මේ ඇඟිලි දෙකක් අතරත මේ රටේ ජනගහනයට වැඩි ජීවීන් සිටිනවා. ඒ ජීවීන් මේ සංසාර සැරිසරනවා. ඕක මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ස්වභාවයෙන් මේ ජීව ශක්තිය හැමදාම හට ගන්නවා. අපිට මේ ජීවිතයේ මේ මානසික ගැටලුවක් දුරු කරගන්න මේ උගන්වන්නේ මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මේ බුදුහාමුදුරු හදපු එකක් නෙමෙයි. ස්වභාව ධර්මයෙන්ම මේ ජීව ශක්තිය මනෝභාවය හැදුනා. ඒ මනෝභාවය දියුණුම ජීවි ශක්තිය බවට පත් වෙන මේ මනුෂ්‍යාත්මය ලබා ගත්ත අපි ඔලු ගෙඩියක් තියෙන මූණ මැද නාය පිහිටපු කතා කරන්න පුළුවන් හොඳට භාෂාවක් sannivedanaya කරගන්න පුළුවන් කකුල් දෙකක් තියෙන, හිතක් තියෙන, ඔළුවක් තියෙන ටිකක් නේද? මහා විප්ලවයක් කරන්න පුළුවන් මිනිස්සෙක්. බිවන මෙන්න මේ මිනිස්යාගේ තියෙන බුද්ධිමේ අසිරිය ප්‍රාතිහාරය තමයි මේ සද්ධර්මයේ අවබෝධය. නැත්නම් සත්‍යයේ අවබෝධය. මේකට සද්ධර්මය කිව්වම බුද්ධාගමයි කියලා හිතනවා නම් අපි ඕකට දාමු සත්‍යයේ අවබෝධය. එච්චරයි. මේක සත්‍ය. මේක බුද්ධාගම නෙමෙයි. මේක සත්‍ය. මේක ලෝක සත්‍ය. විවෘතව බලන, නිදහස්ව බලන්න මේක හරි වටින දෙයක්. දැන් සතිය තියෙනවා. රැකගන්න, මම රැකගන්න, මගේ දේ රැකගන්න. හැබැයි පින්නතුනේ මේ සතිය සම්මා සතියේ බවට පත් වෙනවා. සත්‍ය අවබෝධය වුණාට පස්සේ කියන්නේ මම කියලා දෙයක් නැහැ, මගේ කියලා දෙයක් නැහැ, මගේ ආත්මය කියලා දෙයක් නැහැ කියලා තේනවා. එතකොට ඒ සතිය පවත්වන්නේ මම ඇති කරගන්න නෙමෙයි, මම නැති කරගන්න. මම නැති බව සතිය. මම නැති බව සතිය. ඒ කියන්නේ පින්නතුනේ පෘථජ්ජනයාට තියෙන ආයතන. මොන මොනවද ආයතන කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපි ආයතනයක් කියන්නේ කම්පැනි එකකට නෙනේ. නැත්නම් ආයතනයක් කියන්නේ යම්කිසි ක්‍රියාවලියක් සිද්ධ වෙන මධ්‍යස්ථානයකට අපි ආයතනයක් කියලා කියනවා. ඇයි ඒකට එහෙම කියන්නේ? නිෂ්පාදනයක් සහ ක්‍රියාවලියක් සිද්ධ වෙන ආයතනය. අහවල් ආයතනය, අධ්‍යාපන ආයතනය වක් හරි එකක් කියනවා. ඒකේ යම්කිසි කලමනාකරණයක්, නිෂ්පාදනයක්, දස්සනයක්, ඕමාරුවක් සිද්ධ වෙන තැනකට අපි කියනවා ආයතනයක් කියලා. එතකොට අපිට ඇසට පාවිච්චි කරන්නේ ආයතනය කියලා. ඇසෙත් ඒ වැඩේ සිද්ධ වෙන්නේ. ඒ ගනුදෙනුව සිද්ධ වෙන තැන නිෂ්පාදනාගාරයක්. ආනයනය, අපනයනය ඔක්කොම සිද්ධ වෙනවා. ආනයනය, අපනයනය, නිෂ්පාදනය ඔක්කොම සිද්ධ වෙනවා ඇසේ. ඈ කනෙත් සිද්ධ වෙනවා. මේවා ආයතන. තේරෙනව නේද? ඈ සෝත ආයතන, ගහනා යතන. ඈ ජීවවා යතන. ඈ මන ආයතන. ඒ කාය ආයතන හැදීගෙන මේ ආයතන තියෙන්නේ. හැබැයි ආයතන නෙමෙයි තියෙන්නේ රහතුන්ට තියෙන ඉන්ද්‍රියක්. නිකක් ඉන්ද්‍රියක් විතරයි. ආයතනයක් නැහැ. අර නිෂ්පාදනාගාරේ වහලා දින ඇහැ දිනෝ දැක්ක දැක්ක විතරයි. ඇහුවා ඇහුවා විතරයි. ආග්‍රහණය කළා ආග්‍රහණය කළා විතරයි නේද? ඕ රස වින්දා කෑව කෑව විතරයි. ඈ දැනුණා දැනුණා විතරයි. සිතුවා සිතුවා විතරයි. ඒක මානෙ මුල් කරගෙන, දෘෂ්ටිය මුල් කරගෙන, ආත්ම සංඥා මුල් කරගෙන, මම මගේ කරගෙන ඒක විඳින්න ඒක පොදි බදාගන්නේ නෑ. ඒක අතහැරලා දානවා. මම කියන ගුණය මෙතන පවත්වා ගැනීමට අවශ්‍යතාවයක් නැති නිසා, අමඤ්ඤ මානෙ නැති නිසා මේවා දාගෙන ඇදගෙන යන ට්‍රක් එක නෑ. ට්‍රක් එක තමයි මමත්වය. ට්‍රැක්ටරේ තමයි මමත්වය. ඒ කියන්නේ බඩු පටවන්නේ ලොරිය. ඒ ලොරිය ට්‍රක් එක, ට්‍රැක්ටරේ ඔය කියන ඕන වචනයක් පාවිච්චි කරන්න ඒකේ දාලා ගෙන යන දෙයක් නැහැ. ලෝකේ තියෙන දේවල් ලෝකේ තියලා යන. වික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි පිණ්ඩපාතේ ගියාම දකින්න රූප දකින්න තැන්වල තියලා ඉන්න කියන. වික්ෂුන් වහන්සේලා ගෑස්ති වුණා සමහර කට්ටිය මග පිණ්ඩපාතේ වඩින්න ගියපු තැන්වල වෙච්ච දේවල් ඇහිලා කතා කරන්න පටන් ගත්තා. ආවල් කෙනා දන් දුන්නා, ආවල් කෙනා මෙහෙම කළා, ආවල් කෙනා මෙහෙම මෙහෙම වෙනවයි කියලා කතා කරන්න පටන් ගත්තා. බුදුහාඳුරු කිව්වා මේ ඔය දකින දකින දේවල් වෙන වෙන දේවල් ඒ තැංගලොම තියලා ඉන්න මහරණි අරන් එන්න එපා. ඒක හරදරය. ආනහන දේවල් අහනහන තැංගලොම තියලා යන්න අරයි යන්න එපා. සම්මා සතිය තියෙන කෙනෙක් පිළිබඳ තියෙන කෙනෙක්ගේ පින්නතුරි මේ සම්මා සතිය පවත්වන කෙනෙක් නෑ. සම්මා සතිය පවත්වන අරමුණක් නෑ. කියන්නේ කාරණයක් නෑ. කාරණයක් මුල් වෙලා නෑ, කෙනෙක් මුල් වෙලා නෑ. ආන් එතනින් උපදින සිහියට කියනවා සම්මා සතිය. ඒක පිරිසිදු සිහියක්. පිරිසිදු සිහියෙන් ඉන්නේ යා. පිරිසිදු සිහියෙන් ඉන්නේ. තමන්ට විපත්ති පිණිසත් නැහැ, අනුන්ට විපත්ති පිණිසත් නැහැ. ඒකට ලෝභ ද්වේෂ මෝහ කැටි වෙලා නැහැ. පිරිසිදු සිහියෙන් ඉන්නේ. දැන් අපි භාවනා කරා, සතිය පුරුදු කළා. කාලයක් මං ආනාපාන සති නයිකුත් නයිකුත් භාවනා ක්‍රමවේද තිබුණා. මම සතිය දිනු කරා. ඒ හැම සතියකම මම හිටියා, මම භාවනා හිටියා. ඒකයි වැරදුනේ. මේ මමත්වයෙන් තොරව ධර්මයේ විමසන ක්‍රමය අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ බොහෝම හම්බෙන්. නැත්තම් තිබුණු ඔක්කොම භාවනා මම භාවනා. ඒ කියදා භාවනා කරන තැන් තියෙනවා නෝ, දුවල ගිහිල්ලා භාවනාවක් කරලා ඉන්න කමක් නැහැ. බොහෝ සාන්ත තැන් තියෙනවා, කැලෑවල් තියෙනවා, ආරණ්‍ය තියෙනවා. බොහෝම හොඳ සතුන්ගේ හඳ අහගෙන එහෙම ඉඳලා ඉන්න පුළුවන්. දැන් මෙහි ආවම සතුන් ගැන ඇහෙනවනේ නේ කුරුල්ලන්ගේ. අපි එයා දාලා දෙන්නේ අපි අඩුවක් නැති වෙන විදිහට මේ වතුර ආරම්භයේදී ඔය වතුර ටික ආරම්භයන් එකක් තියෙන ඕක ඉදින් බලාගෙන සන්තෝෂ වෙන්න. නමුත් ඒවයි මම භාවනාව සිද්ධ වෙනවා. කැලේට ගියාට හුදකලාව කියන එක ලැබෙන්නේ ආධ්‍යාත්මිකව මේ හුදකලාව ලබන තුරු. ඔන්න ගිහිල්ලා ඉඳලා බලලා ඉන්න. කැලේට ගියාට ඒ සිත දියුණු වෙන්නේ නෑ. ওই කැලෑවල් වල ඉන්න මෝඩ අංකල්ලා ගිහිල්ලා දිහා බලන්න. මේ ලෝහසරක් නෑ ඔය ඉන්නවා. කැලේට ගලේ මිනිස්සු ඒ කැලේ ආස්වාදනය කරන්නවත් දන්නේ නෑ. ඒ මිනිස්සයා ඒ කැලේ ඉඳගෙන බලනවා ඇති මේ කෑමට මොකෙක් හරි හාවෙක් හරි ඌරෙක් හරි මොකෙක් හරි මරාගන්නේ කොහොමද කියලා. ඒ කැලේ තියෙන සුන්දරත්වය දකින්නේ මලක පිපිච්ච සුන්දරත්වය දකින්නේ. මාතෝම එක කාලෙකදී මට විශාල කැලෑවක යන්න සිද්ධ වුණා. ඒ කැලෑවක ගල් දෙබරාවක් අස්සේ ගලක් ඇතුලේ ලස්සන මලක් පිපිලා තියෙනවා. ඒක ඇත්තෙන්ම හරි ලස්සනයි. මම එබිල බැලුවාම මට ඒක ඒ අසින් ඒ මල් පේනවා. ඉතින් මම කල්පනා කරා මේ මල කොච්චර ලස්සනද. මේ මල මේ ලස්සන වුණාට මේක කවුරුවත් මේ ලෝකේ දකින්නේ නැතුව මේක සැඟවිලාම ලස්සනට විවිලා මේක සැඟවිලාම මෙහෙම පරවෙලා යනවා නේද කියලා කල්පනා කරා. කල්පනා කළා මම එහෙම කල්පනා කරනකොට මටත් හිතෙනවා මගේ වයසේකට ඕනනම් අවුරුදු කියක් වෙනද ඕන 10ක් 12ක් විතර වෙන්නේ නැද ඒ කාලෙම කල්පනා කරනවා මටත් මේ වගේම වේදන්න නැහැ කියලා නේද ඒ ගහක් මේබලක් අසු විවිච ලස්සන මලක් වගේ තිබිලා මේකෙන්නේ එතකොට මගේ හිත මේ දවස්වල උත්තරයක් දුන්නා නෑ නෑ ඔයාට එහෙම වෙන්නේ නැහැ කිව්වා ඔයා කොළඹ හතෙත් රැස් වීදවල ලෝකෙටත් කතා කරන්නේ එහෙම කතාවක් කිව්වා එතකොට මම කොළඹ හතේ ඉන්න කවස්වල මට ඒක මතක් වුණා ඈ ආ ලෝකෙන්නම කතා කරලා යන්නේ කිව්වා මේ ගල් දෙකරාවේ ඇස් වී තියෙන මල වගේ වෙන්නේ නැහැ ඔයා කිව්වා ඒ හිත කතා කරලා කිව්වා මං ඉතින් තමයි ඒ දේ ඇහුවේ ඔයාත් මේ ගල් දෙකරාවේ ඇස් වී තියෙන මල වගේ වේද කියලා. ඉතින් අර එහෙම සංවාදයක්වත් ලෝකේ කරනවද මන් දන්නේ ඒක මොන හේතුවකින් අපිට හිතිලා ඇහුවද දන්නේ ඈ. ඒ හැම දෙයකම යම්කිසි දහමක් දකින්නවා. සමලයේ දැක්කත් රිලවෙක් දැක්කත් නේද දැන් රහතුන් වහන්සේලා මේ රිලවෙන් රිලව් අත්ෙන් අත්තර පයින් එක දිහා බලලා මේ හිතේ ස්වභාවය තේරුම් ගන්නවා. පෙනපිඩු නැගෙනව නැගෙනව දැකලා නේද ඕ පෙනපිඩු උපමා කරගන්නවා මේ මනසට වඳුරෙක්ගේ චරිතය දිහා බලලා මනසත් එක්ක ඒක මේ හා කරලා බලනෝ මේ වඳුරු මනස මොකද්ද මේ මනසේ ස්වභාවය කියලා. ඒ නිසා මේ ස්වභාව ධර්මයේ තුල විමසුන් නුවණින් අවදීන් බලන කෙනෙකුට සෑහෙන පාඩම් ඉගෙන ගන්න පුළුවන්. හැන්නේ මුළු විශ්වයම ඉගෙන ගන්න පුළුවන්. මුළු දහමම ඉගෙන ගන්න පුළුවන් මේ ස්වභාව ධර්මයේ. විමසන්න පුරුදු වෙලා නැති එක තමයි ලොකුම ප්‍රශ්නේ. විමසුන් නුවණින් ඉන්නේ. විමසුන් නුවණින් කියන්නේ විමසිල්ලෙන් ඉන්නව නෙමෙයි. විදසුන් නුවණින්. විමසුන් නුවණින් කියන්නේ විමසනවා, විදසුන් වදනවා. කියන්නේ ඒ ගැන ගැඹුරින් හිතනවා, ගලපනවා, බලනවා, නොයෙකුත් ආකාරවලට ඒක බලනවා, පරීක්ෂා කරනවා. අන්න ඒකට විදසුන් නුවණ. එහෙම නැත්නම් විද්‍යාත්මක ඇසකින් මේක දිහා බලන්න උත්සාහ කරනවා, පරේක්ෂණාත්මකව බලනවා. ඒකෙන් බලන්න ඕනේ. ඉතින් මේ පිරිසුදු සිහිය ඇති වුණාම පුදුමාකාර සහනයක් ලැබෙනවා. ඊළඟට පින්නතුනේ සම්මා සමාධිය. සම්මා සමාධිය කියන එක ඇති කරගත්තට පස්සේ එකඟ කළා හිම පවත්තන්න උමනාවක් නෑ. එකඟ කළා පවත්තන්න උමනාව නෑ කිසි වෙලාවක. මේ සම්මා සමාධියක් පවත්තන ක්‍රමය මොකද්ද? කුමක් අරමුණු කරගෙන කවුරුන් විසින් වඩනවද? කිසිවක් අරමුණු කරගෙන නැහැ, කවුරුත් විසින් වඩන්නේ නැහැ. નિરાයාසයෙන් හටගත්තා වූ සමාධිය નિરાයාසයෙන් පවතිනවා. નિરાයාසයෙන්මය භුක්ති විඳිනවා. භුක්ති විඳින්නෙක් නැහැ. නිරායාසයෙන් භුක්ති විඳිනවා. භුක්ති විඳින්නෙත් නැහැ. මෙහෙවන්නේක් නැහැ. මනස මෙහෙ සම්මා සමාධිය මෙහෙවන්න ඕනේ නැහැ. රැකගන්න ඕනේ. ඒක හොරු වරන් යන්නේ නැහැ. ඒක කැඩෙයි බිඳෙයි නැති වෙයි විනාශ වෙයි කියලා බය වෙන්න උමනාව නැහැ. ඒක පවතිනවා. ඔබ විවෘතව ඔබ ඕන විදිහක ඉන්න ඔබ තුල ඒක පවතිනවා. ඒක අවබෝධ කරගත්තොත්. ඒකට ආකාරයක් දේශනා කරන්න බෑ. ඒක පැනවීමක් කරන්න බෑ. මෙන්න මෙහෙමයි ඒකේ පැවැත්ම කියලා පැනවීමක් කරන්න බෑ පින්නතුනේ. තේරුණාද? කිසිම විදියක පැනවීමක් කරන්න බෑ මොන වෙලාවක. දැන් ජීවිතයේ හැම මොහොතකම අපි ජීවත් වෙන්නේ පැනවීමක් කරගෙන නේද? පනවාගෙන, පනවා ගන්නවා කියන වචන දන්නවද? හදාගෙන, එහෙම නැත්නම් මොනවද ක්‍රියේට් කරගෙන නේද? එහෙමද? ක්‍රියේට් කරනවා කියලද කියන්නේ ඒකට? සකසාගෙන තව පනවාගෙන පනවාගෙන පනවා ගන්නවා. මේක මෙහෙමයි කියලා යම් කිසි තීරණයකට එනවා නම් ඒකට කියන්නේ පනවාගෙන. දැන් මේ ඉඩම මගේ. මොකද්ද ඒ? පනවා ගැනීමක්. මේ නම මගේ. පනවා ගැනීමක්. මේ භාෂාවේ තේරුම මේක. පනවා ගැනීම. දැන් ඔය අපි පනවා ගැනීම කියන්නේ පනවා ගැනීම. ඒ නිසා පනවා ගැනීමක් නැහැ සම්මා සමාධියේදී. ඒකෝ සම්මා සමාධිය පින්නතුනේ සම්මා දිට්ඨිය ලැබෙන ප්‍රමාණයකට. දැන් අපි හිතමුකෝ සම්මා දිට්ඨිය දශමයකින් වැඩි වුණා කියලා. සම්මා දිට්ඨිය දශමයකින් වැඩි වෙනකොට සම්මා සංකප්පේ දශමෙන් වැඩි වෙනවා. ඕ වාචාවත් දශමෙන් වැඩි වෙනවා. කම්මන්තේ දශමෙන් වැඩි වෙනවා. ආජීවෙත් දශමෙන් වැඩි වෙනවා. වායාමෙත් දශමෙන් වැඩි වෙනවා. සතියත් දශමෙන් වැඩි වෙනවා. සම්මා සමාධියත් දසමෙන් වැඩිනව සම්මා ගුණයෙන් වැඩි වෙනවා. මේ සම්මා ගුණය වඩලා මේ ditthi sankappa vacha kammanta adi vayama sati samadhi කියන එක නැති කරලා දාන්න ඕන. එතකොට සම්මා පණීතං චිත්තං සම්මයක් ධර්මයේ පිහිටි සිට ඇති තැන ditthi sankappa vacha kammanta adi vayama sati samadhi නැත. ඔක බාර ගන්න බැරිද? පිළිගන්න බැරිද? තේරුම් ගන්න බැරිද? අපි අය හිතන්නේ සමාධිය කියන්නේ හරි වටින දෙයක් කියලා. සමාධි දෙකක් තියෙනවා. එකක් නිත්‍යා සමාධි, එකක් සම්මා සමාධි. සම්මා සමාධියේදී ඕ පුජ්‍යල ඒකාග්‍රතාවයක් නැති නිසා ඒකට කියන්නේ සමාධියක් එතන නැහැ. සම්මා සමාධියේදී සමාධියක් නේ. මොකද පණවා ගැනීමක් නේ. ආතන් වහන්සේ කෙනෙකුට කියන්න බෑ මේ මං සමාධිය ඉන්නවා කියලා කියන්න බෑ. මාර්ගඵලලාභී කෙනෙකුට මං සෝහන් කියලා කෑ ගහන්න බෑ. මොකද මම නැති බවනේ අවබෝධ කරගන්නේ. ඈ මම සෝහන් කියන්නේ කොහොමද? මම සකදාගාමි කියන්නේ කොහොමද? මම සකදාගාමි ඈ කියලා කියන්න බෑ. මම නැති බවමයි ඕ ඵලය. මම රහත් කියලා කියන්න බෑ. මම රහත් මේ මම නැති බවමයි රහත් බව. ඒ උනාල සමහර අයගේ පොඩි මේ උත්සාහයක් තියෙන මට පේනවා නිකන් අතමිති කාල මහන්ති වෙනවා මේ මම රහත් වෙන්න මම මාර්ගඵල ලබන්න. ඒකෙන් අයින් වෙන්න. ඒකෙන් අයින් වෙන්න. මම රහත් වෙලා ගමටම වැඩ පෙන්නන්නම්. වටේටම කියනවා මම ගිහිල්ලා අල්ලපු වන්සල් වලට ගිහිල්ලා කියනවා මම සෝවාන් කියලා. ඒක අයින් කරගන්න ඕනේ. මේ දෘෂ්ටි අතහරින්න වෙනතුනි දත් මිටි කාගෙන වැඩ කරන්න ඕනේ. තේරුණා නේද? දත් මිටි කාගෙන මේ දෘෂ්ටි අයින් කරන්න මහන්සි වෙන්න ඕනේ. දැන් සායනාංශයක හිස වෙන කාලෙදි වෙහෙස වෙලා තේරුම් ගත්ත නිසා දැන් හරි සහනෙන් ඉන්නවා. ඉගෙන ගන්න කාලෙදි ඉතින් ඉගෙන ගන්න අයට පුහුණු කරන අයට ටිකක් අමාරුයි. ඔබ සොයන්න ඔබේ දෘෂ්ටිය. දැන් නිවන් දකින්න කියලා මුකුත් කරන්න දෙයක් නැහැ. ඔබට පළවෙනි වගකීම තමයි ඔබේ මමත්වයේ සොයන්න ඕන. මමත්වයේ සමග බැඳී තියෙන දේවල් සොයන්න ඕන. එහෙනම් ඔබ ditthi sankalpa wacana කොහෙද තියෙන්නේ කියලා ආර්ය අෂ්ටාංග මාර්ගය අර එක කොටුවක තියෙන දේවල් ටික හොයන්න ඕන. මේ කොටුව දෙකට බෙදලා තියෙනවා හැමදෙරුනේ. එහෙනම් බෙදලා තියෙන්නේ ඒකයි. දැන් මේක පටුයි. ඒ පටු නිසා තමයි කොටු ගැල්ලා තියෙන්නේ. මොනවද දෘෂ්ටිය? පටු යා එක හිර වෙලා ඉන්නේ. දැන් මේක මේ ටික මම කොටු කරේ නෑ. ඒකේ අර්ථයක් ඇතුව තමයි දෙකම කරන්නේ. තේරුණාද? දැන් මේ කොටස කොටු කරලා තියෙනවා. අපි අතරජාලේ ඉන්න අයටත් බලන්නත් එක මේ කියන්නේ. මේ කොටස කොටු කරලා තියෙන්නේ මේ ටික පටුයි. දිට්ටි, සංකල්ප වාචා, ඒ ආදී අට කොටුයි. මේ ටික මම විශ්වයට අතහැරලා දාලා තියෙනවා. සම්මා කියන දේ. එරිය ඕල් දිහාවකට කොටු නැහැ. නිදහස්. පැතිරිලා යන මේ ටික පටුයි. මේ ටික නිදහස්. ඒ නිසා අර පටු ලෝකයෙන් නිදහස් ලෝකයට එන්න ඕන. ලෝකෝත්තරයි. ලෝකෝත්තරයි කියන්නේ විශ්වීයයි. ලෞකිකයි කියන්නේ ඔබට ඔබ කොටු වෙනව රාමුවකට පටු වෙනව. ඔබ පටු මිනිස්සෙද්ද කොටු වෙච්ච මිනිස්සෙද්ද? එහෙම නැත්නම් කෙලින්ම අහනවා ඔබ ගෑණියෙක්ද පිරිමියෙක්ද කියලා. බලන්න ගෑනුත් නොවන පිරිමිත් නොවන අය අත උස්සන්න බලන්න. හරි දෙන්නෙක් ඉන්නවා, තුන් දෙනෙක් ඉන්නවා. ටිකක් ඉන්නා නේද? බය නේ, බය වයිට අත උස්සන්නේ. මොකද ලත උස්සන්නේ කියන්නේ තාම දිනන ටිකක් ගෑනු කමාරු පිටික. නැත හරියට කියනවා මම ගෑනුත් නෙමෙයි පිරිමින් නෙමෙයි. ඒ නපුස සදත් නෙමෙයි. නැත හුරු වැඩි හිටියට වටහාගත්තු නේ. නපුසකත් නෙමෙයි. ගෑනුත් නෙමෙයි පිරිමින් නෙමෙයි නපුසකත් නෙමෙයි. විනාන් ආකාරයක කෙනෙකුත් නෙමෙයි. ඒ කියන්නේ මම ගෑනුත් නෙමෙයි පිරිමින් නෙමෙයි. මම කොටු වෙලා නැහැ, පටු වෙලා නැහැ. මම ගැහණියෙක්. දැන් ගැහණියෙක් කියලා හිතයන් පටන් ගත්තොත් ගැහෙනු ස්වરૂපයක ලක්ෂණයකින් තමයි දෙහා බලන්නේ. පිරිමියෙක් කියලා හිතන්න පුරුදු වුණොත් එහෙම දැන් අපි ඒ කාලේ හරි අකමැති මේ ඕන යාළුවෙක් හරි කිව්වොත් මොකද නිකන් ගෑණි වගේ කියලා කිව්වොත් එහෙම හරි ලැජ්ජයි. ඒක තමයි යාළුවෝ මේ සාමාන්‍යයෙන් අපහාස කරන්න කියන්නේ මොකද නිකන් ගෑණි වගේ කියලා තමයි අහන්නේ. ඉතින් මේ බණහන කාලේදී මට හරියට රිදුම් දෙන කාරණයක් තිබුණා. මේ ධර්මයේ අවබෝධ කර නොගත් හැම කෙනෙක්ම කාන්තාවක් කියලා කියනවා. මේක තමයි ඇත්තෙන්ම මට කාලා ඉන්න බැරි වෙච්ච වචනේ. ඒ අපි නිකම්ම පිරිමිත් නෙමෙයිනේ. අපි පිරිමි භාවෙනොත් ඉහළට ඇවිල්ලා ඉවරලා අපි පැවිද්දෝ. එතකොට මේ අය කියනකොට මේ කියනකොට මේ ධර්මයේ නොදත් හැම කෙනෙක්ම කාන්තාවක් කියලා කියනකොට මට ඉන්න බෑ කාලා. දත් මිටි කාගෙන ඉන්නේ ගන්න බැරි කමට හිටියා. දැන් වෙන කෙනෙක් නම් ඕකට පරාද වෙලා ගෙදර යනවා. දැන් ඒක මහත්ය දෙන්නේ කාවෙම නෑ. ධර්මයේ නොදත් හැම කෙනෙක්ම කාන්තාවක් කියලා මගේ දිහාමලු බැලුවේ. ඒ මහත්ය කියනවා හාමුදුරු මගේ දිහාමයි බැලලා ඕක කිව්වේ. ඒ කියන්නේ මට ඕක කිව්වේ කියලා තේද්දි ගිහිල්ලා එදා ඉඳලා මිනිස්සු ආවේ නෑ. මම ඊට පස්සේ කතාව කියන්නේ නෑ. මොකද පිරිමි එන එක අඩු වෙනවා. එන පිරිමේ දෙන්නත් නැති වෙනවා. මොකද හේතුව මම ඕක දත් මිටි කාලා අල්ලගෙන හිටියට වෙනගෙනෙක් ඕක අල්ලන් ඉන්නේ නෑ එකින් පරාද වෙනවා. අපි පරාද වුණේ අභියෝග දෙනකොට ඒක දත් මිටි කාගෙන හරි ඒ අභියෝගේ ගෑගත්ත නිසා අපේ එන චිත්තාවේග වලට අපි පරාද වුණේ නෑ. චිත්තාවේග වලට එහෙම පරාද වුණේ නෑ. එහෙම ආවේගයක් ආවයි කියලා අපි බලන්න ඕනේ ඒකේ සාධාරණ අසාධාරණ බව. මට ඇති වෙන හැම ආවේගයක් එක්කම මම එකතු වෙන්න ඕනේ නෑ. නමුත් ලෝකේ මිනිස්සු පුරුදු වෙලා තියෙන තමන්ට එන ආවේගයත් එක්ක එයා එකතු වෙනවා නේ. මට එන ආවේග ඕන තරම් තියෙනවා සාධාරණ විදියට නේද? තියෙනවද නැද්ද? තියෙනවා. ඒ නිසා තමන් බොහොම පරිස්සම් වෙන්න ඕනේ. තමන්ට ආවේගයක් ආවයි කියලා ඒකත් එක්ක එකපාරට එකතු වෙන්නේ නැහැ. අපිට මොළයක් තියෙන එක ඒ මොළේ කියන ෆිල්ටර් එකට දාලා පෙරලා ඒකත් එක්ක විමසුමක් දාලා ඒකත් එක්ක සාකච්ඡාවක් දාලා ඒකෙන් හරි දේ අපි තෝරගන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒක ඇත්ත කතාවක්. එන්න දෙන තුන් දෙනා ආවත් කියන්න ඕන ධර්මයේ නොදත් හැම කෙනෙක්ම කාන්තාවක් කියන එකේ අදහස වෙන්නේ කාන්දමක් කියන එක. මොකද කාන්දමක ස්වභාවය අලවා ගන්න ස්වභාවය. මමත්‍රි ලක්ෂණය තමයි අලවා ගන්න ස්වභාවය. ඒ නිසා කාන්තාවක් කියන වචනේ පාවිච්චි කරන්න නැතුව මම කියන්නම් ධර්මයේ නොදත් සෑම කෙනෙක්ම කාන්දමක්. කාන්දමක් කියන එක තමයි කාන්තාවක් කියලා කියන්නේ. දැන් ඔය නිර්වචන ආරෙම මේ භාෂා ඩික්ෂනරියක් එහා පොරොත්තුරලා ලෝකෙට වෙන මොනවා හරි කියන්න පුළුවන්. මේ ධර්මයේ නිර්වචනය. තේරුණා නේද? ඔබට වෙන කවුරු හරි වෙන අර්ථයක් දෙන්න ඕන කාන්තාව කියන්නේ ඒක නිසා නෙමෙයි කියලා. ඒකට ගමන්නේ මේ ධර්මයේ නිර්වචනය කාන්දමක්. කවුද නිර්වචන දුන්නේ? නිර්වචන දුන්නේ අපි. කවුද භාෂාව හැදුවේ? අපි. කවුද ඉස්පිලි පාවිලි හැදුවේ? අපි. කවුද නීති හදන්නේ? අපි. කවුද නීති වෙනස් කරන්නේ? අපි. කවුද නීති කඩන්නේ? අපිම තමයි. ඒක තමයි සම්මුතිය කියලා කියන්නේ ඕකට. ඈ සම්මුතිය. සම්මුතිය. අපි මේ ඉරි දෙකක් ගහනවා පාගින් ලයින් එක. අපි මේ ඉරි දෙකක් ගහගෙන අපි මේ ඉරි දෙක අතර අතර කරනවා. එච්චරයි. ඒක තමයි සම්මුතිය. ඒකට කියන්නේ සම්මුතිය. මේ ඔක්කොම දෙන්නේ සම්මුතිය. සම්මුති කරගන්නවා. මේ මගේ ස්වාමියා කියලා සම්මුති කරගන්නවා. මේ මගේ බිරිඳ කියලා සම්මුතිය කරගන්නවා. මේ භාෂාව, මේ අක්ෂරය, මේකේ අර්ථය මේකයි කියලා සම්මුති කරගන්න. ඕවට තමයි දෘෂ්ටි සංකල්ප වචන කියන්නේ. වෙන දෙයකට නෙමෙයි. සම්මුති උපාදානය. මහා ලොකු ගැඹුරක් තියනවාද? නෑ නේ. ඕකෙ නිදහස් වෙන්න තියෙන්නේ. ඇයි බැරි? ඇයි බැරි? තාමත් හරින අමාරුද? ඔබේ ආධ්‍යාත්මය ලබා දෙන වැරදි පණිවිඩයක එළඹ ගන්න නැතුව ඒ වැරදි පණිවිඩ විද්‍යාත්මක කරවන්න. වැරදි සංකල්ප ඔබ තුලින් මතුවෙනකොට ඔබ ඒව විද්‍යාත්මක කරවන්න. ඔබ ඔබව හදන්න, ඔබ ඔබව දමනය කරන්න, ඔබ ඔබව විද්‍යාත්මක කරන්න. විද්‍යාත්මක පුජ්‍යලයේ විද්‍යාඥයෙක් ඔබේ ආධ්‍යාත්මය තුලින් එළියට ගන්න. මිත්‍යා දෘෂ්ටිකයක් ගන්න නැතුව. සම්මා දිට්ඨිකයක් ගන්න එළියට. බී කරන්න. මේ වචන ටික අහන්න හම්බෙන්නේ නැහැ පින්නතුනේ කල්‍යාණ ධර්මයෙන් තොරව. මම හුවා දැක්වීමක් නෙමෙයි මම මේ කියන්නේ සත්‍ය. මම වෙන්න පුළුවන් වෙන කල්‍යාණ ධර්මයක් දේශනා කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ දුර්ලභව හටගන්නා වූ දහමක් නැත්තම් හම්බ වෙන්නේම දෘෂ්ටි. නෑ හාමුදුරුවෝ ළඟට ගියාම ඉතින් වැඩියෙන්ම හම්බ වෙන්නේ අතාරින්න කියන එකයි පිළිකුල් කරන්න කියන එකයි හම්බ වෙනවා. ඊට පස්සේ ඉතින් දායක අතරණයකින් හාමුදුරු පන්තල හදා ගන්න ඔච්චරයි. ඔය තමයි කරන්නේ. හාමුදුරු ජීවිත කාලේ පන්තල හදලා වයසට යනවා. මොනවද කරේ කියලා ඇහුවාම ඉතින් කියනවා මම අච්චර රංගටවල් ගහුවා, මම මෙච්චර බෝමලු හැදුවා, මම මෙච්චර චෛත්‍ය හැදුවා, මම මෙච්චර පන්සල් හැදුවා, දැන් ඉතින් මෙතෙන්ට වෙලා ඉන්නවා කියනවා. දැන් වයසට ගියපු එක හාමුදුරු කෙනෙක් හම්බුණා. උන්වහන්සේ ආරන්නේ පන්සල් 14ක් හදලා තිබ්බා ඒ වයස වෙනකොට. එතකොට කියන දැන් කවුරුත් නෑ ආයුෂ්මත් දැන් මං ඉතින් මේ කුටියට වෙලා ඉන්නෝ පාඩුවේ පන්සල් මේ ටොන් ගානක් වටේම හදාදා ඇවිල්ලා අවසානේ ඔය තැනකට වෙලා කුටියකට වෙලා වයසට ගිහිල්ලා එදා වෙලේ යන්තම් ඔය දාල නිකක් හම්බුණා වල්දල පැත්තකට වෙලා ඉන්නෝ හදපු දායකයොත් නෑ කරපු වැඩකුත් නෑ දෙරේ පළුවකුත් නෑ ගහපු පදේකුත් නෑ ඔයත් එහෙම තමයි කරන්නේ සමාජවල් හදනවා සංස්ථාවල් හදනවා සමිති සමාගම් හදනවා මේ තලතානාන්තර ගන්නවා ගෙවල් දොරවල් හදනවා අරයා මෙයා වෙනුවෙන් වැඩ කරනවා ළමයි බමයි හදනවා අර ගෝලියෝ හදනවා හාමුදුරුවෝ ඕගොල්ලෝ හදනවා අවසානයේ තියෙන්නේ මොනවද තියෙන්නේ ඒව හුදෙක් සම්මුතියක් විතරයි කියලා වේලාසිරින් තේරුම් අරගෙන ජීවිතය අතහැරීම ධර්මානුකූලව අතහරිනවයි කියන එක ධර්මානුකූලව චේතනාවෙන් අත්හැරීම සිද්ධ වෙන්න ඕන. ඒ අත්හැරීම සිද්ධ වෙන්නේ නැතුව කවදාවත් හරියන්නේ නැහැ. මෙතන හරියට ඥානනය කරගන්න ඕන පිළිතුරේ. ඒ දේ ඥානනය කරගන්න නැතුව වැරදි අත්හැරීම කියන්නේ. මම මේක ගන්නේ අචංචා හාමුදුරන්ගෙන්. මගේ ඉදයක් හැදිරුමම කියන්නේ මම ඒක අචංචා හාමුදුරන්ට උන්වහන්සේට ගෞරවය දක්වලා ඒක කියන්නම්. මෙන්න මේ වැකියේ තියෙන්නේ කොහොමද තියෙන්නේ? අප මුදාහරින්නේ වැරදි දෙයයි. උන්වහන්සේගේ වැකියක් මේ තියෙනවා. අප මුදාහරින්නේ වැරදි දෙයයි. මේක හොඳට කඩපාඩම් කරගන්න. අප මුදාහල යුත්තේ මුදාහැරීමයි. හොඳට විදර්ශනා කරන්න. මුදාහැරීම යන්නේහි තේරුම පාලකයෙකු නොසිටිය යුතු බවයි. ওই වචනේ අරගෙන ගිහිල්ලා නිහන කාමරයකට වෙලා සතියක් විදර්ශනා කරව අඬානා විදර්ශනා කරව සතියක් එක දිගට අර වෙන රටවල් වල වගේ අර අවුරුදු 4කට මේ කුටියකට දාලා වහන්න ඕනේ නැහැ මේක අවබෝධ කරගන්න ටිබෙට් වගේ රටවල් වල මේ එහෙම කරනවලු පොඩි කාමරයකට දාලා මේ වගේ වැකියක් දෙනවා වැකියක් දීලා ඉවරලා ඒක පච්චක කොටනවලු එතන අතේ පච්චේක කොටලා මේ දානවා කොටියෙක කතා බීබී ඒක ඇතුළට වෙලා මේක තේරුම් ගන්නකන් එළියට එන්න බෑ අපිත් එක හමුදුරු කෙනෙක් කවුරු හරි ගිහිල්ලා මේ හතරකට දාලා තුනෙන් ඇවිල්ලා ඊට පස්සේ එතනින් ආයි බාර ගන්නෙත් නැහැලු ඒක තේරුම් ගන්න නැතුව ආවොත් එන්න බාර ගන්නෙත් නැහැලු කරන් දෙයක් නැහැ ඉතින් එන්න ඉතින් මෙන්න මේක පච්චයක් හැටියට කොටා ගන්න පුළුවන් නම් ඒකත් හොඳයි නැත්නම් මේක විදර්ශනා කරන්න අප මුදාහරින්නේ වැරදි දෙයයි ඔබ මුදාහැරීමක් කර කර ඇති නිවන් දකින්න මුදාහැලිය යුත්තේ මුදාහැරීමයි මුදාහැරීම අතහැරීම අතහරින්න අතහැරීම අතහරින්න මේක අචංචාහඳුරගේ දහම නෙමෙයි මේ විශ්වීය දහමක් මේ වචන මතු වෙන ධර්මයේ අවබෝධ වූ සිතකි මුන්වහන්සේ මහරහතන් වහන්සේ නමක් බුදු කෙනෙක් අනුබුදු කෙනෙක් උන්වහන්සේ එහෙම කියන්නේ කොහොමද කියලා අහුවත් කියන්න බලන්න මේ වැකියෙන් කියන්න පුළුවන් මොකද මේ වැකිය කියන්න බෑ ඒ අනුබුදුවරයෙකුට ඇරෙන්න මම දැක්කද ළඟ හිටියද කියලා නෑ මම ළඟ හිටියේ නෑ උන්වහන්සේ මම තමයි 92 වගේ වසරේදී උන්වහන්සේ පින්නම් පෑවා තායිලන්තේ හිටියේ නමුත් මගේ අඳුරන මගේ සහෝදර හාමුදුරු කෙනෙක් උන්වහන්සේට උපස්ථාන කරලා තියෙනවා තායිලන්තේදී උන්වහන්සේ ළඟ ඉඳලා තියෙනවා හැබැයිම් බල්ලා තියෙනවා අවබෝධයෙන් මම උන්වහන්සේගෙන් ගොඩාක් විස්තර අහගත්ත මගේ ධම්මරත්න ස්වාමීන් වහන්සේ කියලා හාමුදුරුවමක් ඉන්නවා උන්වහන්සේ අවුරුදු 15 16ක් විතර ඒ කාලේ ඉඳලා තියෙන්නේ මේ තායිලන්තේ ඉන්න කාලේදී උන්වහන්සේගේ අචංචා හාමුදුරු කියනවා මම ඉතින් කිව්වා ඔබ වහන්සේ මොන තරම් වාග්යවන්ත හාමුදුරු කෙනෙක්ද උන්වහන්සේට උපස්ථාන කරන්න ලැබීම උන්වහන්සේ දැක බලා ගන්න ලැබීම මොන තරම් අසිරියක්ද අපිට තිබ්බනම් කියලා කිව්වා මම ඉතින් සන්තෝෂ වුණා හැබැයි උන්වහන්සේට එහෙම අගයක්වත් වටින කමක් මොකක්වත් තේරුම් පාටක්ක එච්චර මට පේන්න තිබ්බේ නැහැ බලනකොට උන්වහන්සේට ඒ ධර්මයේ පැත්ත අහු වෙලා නැහැ ඉච්චර. ඉතර අහු වෙලා නැති ඇති. ඒ නිසා නැත්තම් ලොකු අගයක් හැදෙනවා. නැත්තම් ඉතින් අපි දැක්කම ඒ වගේ තමයි. දැන් මොකෝ ආනන්ද හාමුදුරුවෝ අගේද මේ ඇත්තන්ට? අගේ නැහැ නේ සමහර අය ධර්මය අල්ලගන්නෙත් නැහැ නේ. නැත්ති නැහැ නේද? අගේ තියන අයට අගේ මේ නමුත් ධර්මයත් හොයන පිරිස ඉන්නවා. මම හිතන්නේ මම මේ ගුණයට ඔයත්තන් යොමු කරලා තියෙනවා. ඒ නිසා ඒ අගේ තමන් ප්‍රයෝජන ලබන්න ඕනේ. ඒක තමයි ලොකුම අගය. අප මුදාහරින්නේ වැරදි දෙයයි. අප මුදාහල යුත්තේ මුදාහැරීමයි. මුදාහල යුත්තේ මුදාහැරීමයි. මුදාහල යුත්තේ මුදාහැරීමයි. මොකක්ද ඒ? මොකක්ද ඒ? මොකක්ද ඒ කතාව නිකන් තේරෙන්නේ නැහැ වගේ. මොකක්ද? සතියක් එක දිගට විදර්ශනා කරන්න, මාසයක් කරන්න, මාස දෙකක් තුනක් කරන්න ඕක. අත්හරින්න එපා. අවුරු හරි ගනන මොලේට මෙහෙම මේ අපිට උත්තර දාන්නේ අපි තුලින් මතු කර ගන්න ඕනේ. ඒකට කියන්නේ තමා තුලින් දැකිය යුතුයි කියන්නේ ඒක තමයි විදර්ශනාව කියලා දෙන්නේ. මේක අර්ථය තේරෙනවා නම් එයා හරි. එයා ශූන්‍යයි. මුදාහැරීම යන්නේ හිතේරුම. මොන හොඳට මේ වර්චනේ දීප්තිමත් කරන්නේ මෙතනින්. මුදාහැරීම යන්නේ හිතේරුම. පාලකේකු නොසිටිය යුතු බවයි. දැන් බලන්න මුදාහැරීම මුදාහැරියොත් එහෙම පාලකේකු නැහැ. මුදාහැරීම කියන එක කළොත් පාලකේකු දැන් වැඩේ හරි මග හදාගෙන තියෙන්නේ. දැන් මගේ යන්න තියෙන්නේ. දැන් පාර හරි. දැන් සම්‍යක් ප්‍රතිපදාව පේනෝ. වචනෙට නෙමෙයි නම් ඔය උත්තරය දුන්නේ අවබෝධයෙන් නම් ඔබට මග පේන කෙනෙක් සම්මාදිටික කෙනෙක් මග්ගා මග්ග ඥාන දර්ශනේ තියෙන කෙනෙක් මග නොමග පේන කෙනෙක් මෙහි ගියොත් අනතුරේ මෙහි ගියොත් නිවනේ කියලා තවන්න පේන කෙනෙක් කොන්න මග යන්න නුවණේ පැත්තටම යොමු කරන්න ඒ පැත්තටම නුවණ සමාධිගත කරන්න ඒ පැත්තටම නැඹුරු වෙන්න නිවෙනටම ඇදී යන මනසින් යුත් ජීවත් වෙන කෙනා සෝතාපන්න. දිය ධාරාවකට වැටුන දෙයක් ඒ දිය ධාරාව දිගේ ගලාගෙන යනාක් මෙන්න මේ ගමන යනවා. සමහර අයට කියන සෝතාපන්න කියන්නේ කනට ධර්මය වැටීම කියලාත් කියනවා. නැත්තම් දිය ධාරාවක අණුව ගලා යන මෙන් යන නිසා ඒ සෝතාපන්න කියලා කියනවා. කමන්නේ අර්ථය කෙසේ වෙතත් ඔබ යන්න නිවීමේ මඟ වචන එච්චර සාර්ථක නෑ. මම වචන දැඩි කරලා පිටවන්න උත්සාහ කරන්නේ නෑ. අර මේ ඉන්ද්‍රකීලයක් වගේ. මොකද වචන වල කිසිම අර්ථයක් නෑ. මේක නිකන් දොදුල් කෑල්ලක් වගේ ඕන විදියට හැඩයකට කපා ගන්න පුළුවන්. මේක කේක් කෑල්ලක් වගේ ඕන හැඩයකට කැපුවා කපන්න පුළුවන්. මල් හැඩයට කපන්නත් පුළුවන්, කිරිබත් හැඩයට කපන්නත් පුළුවන්, හතරැස් වෙන්න කපන්නත් පුළුවන්, ඇලේට හදන්න පුළුවන්. ඕන විදියකට වචනනේ ඕවා කපා ගන්න පුළුවන්. ඕව මහ ලොකු ඒව නෙවෙයි. අක්ෂරයක් වුණත් එයිමයි. අලුත් කර ගන්න පුළුවන්, වැඩි කර ගන්න පුළුවන්, අඩු කර ගන්න පුළුවන්. භාෂාවක් කියන්නේ හැමදාම භාෂාවට අකුරු එකතු මේ වචන එකතු වෙනවා. අනාගතයේදී තව දියුණු වෙනවනේ අක්ෂරත් එකතු කරන. දැන් සිංහල භාෂාවට අපි යම යම් අක්ෂර ඇලපිලි පාපිලි කාලෙන් කාලට එකතු කරනවා. ඒ නිසා වචී සංස්කාරයක මම ඕගොල්ලෝ සංකාරයක දාන්න උත්සාහ කරන්නේ ඕක නෙමේ අර්ථය. මෙන්න මේක තමයි එකම අර්ථය කියලා දැන් සමහර හාමුදුරුවෝ නිරුක්ති දෙන්න යනවා. ඒ අරක වැරදි මේක හරි. ඒතරට වෙන්නේ අර අර සංස්කාරය අතාරිනෝ වචී සංකාරය මේ වචන සංකාරය එයා පැටලෙනවා. එහෙම පැටලවන්න නෙමේ වහන්සේලා මම හිතන හරියට අවබෝධයෙන් කරනවා නම් එහෙම පැටලවන එකක් නැහැ. පැටලෙන්නෙත් නැතුව ඇති හරියට අහනවා නම් ඒසම මම වචනයක පටලවන්නේ. මුදාහැරීම යන්නේහි තේරුම පාලකයෙකු නොසිටිය යුතු බවයි. පාලකයෙකු නොසිටිය යුතු බවයි. පාලකයෙකු නැහැ. මෙන්න මෙතෙන්ට මනස ඒකාත්මික කර ගැනීම තමයි ඔබට තියෙන අභියෝගය. මේක ලේසි පාසු වැඩක් නෙමෙයි. මේ නිසා මේකට අපි නිරන්තරයෙන්ම සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යොනිසු මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපත්ති, මෙන්න මේ හතර තමයි නිවන් දකින්න තියෙන එකම මෙවලම. වෙන දෙයක් නැහැ. මේ උපදේශ ටික අරගෙන ඔබට අනිවාර්යෙන් සිද්ධ වෙන මේ සම්මර්ෂණය කියන එක සිද්ධ කරන්න. සම්මර්ෂණය මොකද්ද? මේ කින් සත්‍ය, කින් කුසල, මොකද්ද මේ සත්‍ය, මොනවද මේ මේකේ අර්ථය, ධර්මය නුවණින් සොයාගෙන යන එවිටයි දොර ඇරෙන්නේ ඔබගේ ඥානය. නුවණින් සොයා යන්න. ඒක ඉබේ වෙන වැඩක්. ඉතින් ඔබට හිතා ගන්න අමාරු, එක මොහොතක ඒක විවෘත වෙනවා. ඒ විවෘත වෙන්නේ ඒක හදිස්සි යකරර යතුරු කරල්ලක් තියෙනවා. ඕක අපි එක එක යතුරු දාලා ඉතින් බලනවා මේ මාරු වෙලා. ඒ හරි යතුරු වැටිච්ච වෙලාවට ඇරෙනවා. තේරුණානේ? හරියට පාස්වර්ඩ් එක සෙට් වෙච්ච වෙලාවට ඕ ඒ අපිට ඒකට ලොග් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ අපිම දාන පාස්වර්ඩ් එකේ සමහරලාට මොනව හරි ඩොට් එකක් හරි අකුරක් හරි මොනව හරි අඩු වෙච්ච ගමන් ඒකත් කියනවා පාස්වර්ඩ් එක වැරදි කියලා නේද? ඒකෝර අපි නැවත නැවත ඒක එන්ටර් කරලා බලනවා. ඊට පස්සේ අපිට ඒක වෙලාවකදී තමයි අපිටම තේරෙන්නේ එක්කෝ සිම්පල් මොනව හරි කැපිටල් මාරු වෙලා හරි මොකක් හරි එකක් වෙලා සිද්ධියක් වෙලා තමයි මේක වෙලා ඇත්තේ. ඉතින් ඔබටත් මොකක් හරි මේ සිම්පල් කැපිටල් මාරු වෙලා වෙන්න පුළුවන්. ඕපන් වෙන්නේ නැත්තේ අකුර හරි ගාන අකුර හරි පොඩ්ඩක් ගහලා බලන ඔළුව කල්පනා කර මොකද මොකෝ මේක ඇරුන්නේ නැහැනේ. බලනකොට මේ සිම්පල් කැපිටල් මාරු කරලා ඉතින් එක ඩොට් එක අයින් කරලා ඉතින් මං කල්පනා කරා ඉතින් පොඩි ඩොට් එකනේ මොකද්ද ඔක ඇරෙන්න බැරිද? නෑ ඒක ඒක හැටි ඒක ඩොට් එක දැම්මනම් ඩොට් එකත් එයා ඉල්ලනවා ඒකට. ඉතින් ඒ වගේ අපිත් මේකේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. මේ මම ඔක්කොම අතහැරලා නෙදිනේ මේ චූටි ඩොට් එක කරන්නේ. මං එල්ලිලා ඉන්නේ. එහෙම නැත්නම් මට පොඩි බැඳීමක් තියෙන්නේ. ඇයි මට නිවන් දකින්න බැරි? නෑ ඒකත් එහෙම වෙන්න පුළුවන්. මොකද අර අශේෂ විරාග නිරෝධ අර 100%ක්ම සාර්ථක වෙන්න ඕන. අශේෂ විරාග. ශේෂයක් වෙන්න බෑ. කියන්නේ පොඩි අඩුවක්වත් වෙන්න බෑ එතන. පොඩි අඩුවක්වත් අසීමාණයෙන් බැඳෙන්න බෑ. මමත්වයෙන් බැඳෙන්න බෑ. අවසානට එන ලොකුම වැඳීම තමයි පින්නතුරි මට තේරෙන බොඩා දෙනකොට එන්නේ ආත්ම සෙනෙහ. ආත්ම සෙනෙහත් එක්ක කෙනෙකුට එන්න පුළුවන් දරු සෙනෙහ, එන්න පුළුවන් ස්වාමියා කෙරෙහි සෙනෙහ, එන්න පුළුවන් බිරිඳ කෙරෙහි සෙනෙහ, එන්න පුළුවන් ඔහොම එන්න පුළුවන් නැත්තම් ධනය කෙරෙහි, වස්තුව කෙරෙහි එන්න පුළුවන්. ආත්ම සෙනෙහ තමයි එන්නේ. එහෙම නැත්තම් වෙන ආත්ම සෙනෙහය මුල් කරගන්න ලද මොන හරි දෘෂ්ටියක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ සැලකිල්ලෙන් සිටින්න, අවධානයෙන් ඔබ පදවන්න. මේ රතයක් එළවන කෙනෙක් රතේ වපසරය තේරුම් ගන්න ඕනනේ. නේද? ඒක කොච්චර දිග බස් එකක්ද, ට්‍රක් එකක්ද, නේද? මේ රෝද 4ක එකක්ද, රෝද 6ක එකක්ද කියලා මිනිස්සෙක් තේරුම් ගන්නවා. එතකොට මේ වපසරෙත් එක්ක තමයි මිනිස්සෙ වාහනේ එලවන්නේ, පදවන්නේ, හරවන්නේ. මොකද මොකද ඉස්සරහා විතරක් නෙවෙයි පස්සත් එන්න ඕන නිසා මේ පාරේ නැත්තම් පස එන කොයි හරි යනවා. ඒ වගේ අපි වපසරේ දේරුම් ගන්න. මේ වපසරේ දේරුම් ගත්තේ නැති කෙනාට මේක ගෙනියන්න අමාරුයි. දැන් මම ඔය ත්‍රී වීලර් වල මාස්සේකට වාහන එලවන්න දෙනවා. මේවා මේ චූටි තැන් වලින් දාන්න යනවනේ. මං කියන්නේ යකෝ ඔකස්සේ දාන්න බෑ මේ වාහනේ. මිනිහගේ අදහස ඔළුව ඇතුලේ තියෙන ත්‍රී වීලර් එක. පස්සේ බලනකොට මට ඕක තමයි තේරුනේ. ඒ වගේම මේ පාරේ යනකොට වමෙන්මයි යන්නේ. මං අහුවා ඇයි දකුණෙන් යන්නේ නැත්තේ? මේ පැත්තෙන් යන්න පුළුවන් අපිට කෙලින්. දකුණු පැත්තෙන් එලවන්න නෙමෙයි අපි අපිට යන්න తీරුවේම දකුණු පැත්තෙන් යන්නේ. වමෙන් අයිනේ යන්නේ. මොකද හේතුව මිනිහට තියෙන ත්‍රී වීලර් එකේ වමෙන් යන්න කියලා තියෙන්නේ. මිනිහා වමෙන්මයි යන්නේ. හරි අමාරුයි දකුණෙන් ගෙන යන්න. ඒකට හේතුව යාගේ අර මොලේට ආපු අපසරය. ඒ හැදිච්ච විදිය. ඒ වගේ තමන්ගේ අර බොඩි ප්‍රමාණය, සයිස් එක, දෘෂ්ටි ප්‍රමාණය පිළිබඳව තමන් හරියට තේරුම් ගන්න ඕන. තමන්ගේ පැත්ත, තමන් මේ ඩ්‍රයිවින් කරගෙන යන එක වාහනේ මොනවාම් දෙයක් තියනවද, කොච්චර දිග පළලක් වපසරයක් තියනවද කියන අවධානය අවබෝධය ඕන. නැත්තම් තමන් රැගෙන යන්නේ මොකද්ද කියලා තමන්ට තේරුම් නැති වුණොත් තමන් එතන ගැටලුවක් හට ගන්නවා. ඒ නිසා තමයි ආධ්‍යාත්මික හැමතිස්සෙම ගවේෂණය, ධර්මයේ සමග ගලපා බැලීම, නොදැනගත් නැති ධර්ම කරුණු දැන ගැනීම, දැනගත් දේවල් උපමට්ටම් කර ගැනීම, දන්නා දේවල් තව තවත් ඍජු කර ගැනීම ආදී දේ සිද්ධ වෙනවා සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළින්. ඒ ආකාරයෙන් හෙමින් හරි ඇවිල්ලා කවුරුත්ම නොසිතන මේ ගෙදරක රේඩියෝ එකක් ඔන් ඕෆ් කරගන්න බැරි උපාසකම්ම අවසානයේ නිවන් දකිනවා. ගෙදර මහා ලොකු වැඩ කරන්න පුළුවන් කෙනා නිවන් පග දකින්නේ ඒගොල්ලෝ අර හාව වගේ. හාව හිතන වැඩකාරය කියලා මට ඕක ওই වෙලාවේ දුව ගන්න බැස්ද කියලා මිනිහ නිදා ගන්නවා. ඉතින් සමහරලාට අපේ අම්මලා බොහොම ඉබ්බෝ වගේ බොහෝම මහන්සියලා කප වෙලා මේක දකිනවා. මතක තියාගන්න විදර්ශනාවමයි උපකාරය. විදර්ශනාව කියන වචනේ තේරෙන්නේ නැත්නම් හිතන්න. ඒක අම්ම කෙනෙක් කිව්වා හැමදෙරි මට ওই විදර්ශනාව කියන එක තේරුන්නේ නැහැ මම පස්සේ තේරුම් ගත්තලු මේක හිතන්න කියන එක තමයි මේ කියන්නේ කියලා. ඊට පස්සේ මම හිතන්න පුරුදු වුණාලු. මම කිව්වා හරි කියලා. කමන්නේ මොන වචනේ හරි. ඔළුව කල්පනා කරන්න. හිතන්න. විමසා බලන්න. ඔය ඔක්කොගෙම කියවෙන්නේ එකයි. නැත්තම් කල්පනා කරලා බලන්න. නැත්තම් ඔළුව කඩලා බලන්න. එක එක වචන පාවිච්චි කරනවා මේකට. ඔළුව කඩලා බලන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ලිහිලා බලන්න. ඔළුව කඩලා බලන්න. මේ පාලි වචන සමහර අය තේරෙන්නේ නැහැ. සංස්කෘත වචන තේරෙන්නේ නැහැ. ඒක අර ඇඟේ ලේමකට ඇටමස්සහරත් එක්ක සම්බන්ධ නැහැ. සොදේශීය භාෂාවකින් තම මව් භාෂාවකින් බණ කියන්න ඕනේ යාට නිවන් දකින්න. නම් ඒක තමයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. විදර්ශනාව සම්පූර්ණ වුණා නම් වේගයේ උපරිමයෙන් ඉස්සලයි. විදර්ශනාව සම්පූර්ණ වුණා නම් වේගයේ උපරිමයෙන් නිශ්චලයි. මේ ලෝකේ එක එක දේවල් ගැන හිතමින් කාලය ගත වෙන මිනිස්සු මේ මොහොතේ ඉන්නවා. රස්සාවක් ගැන හිතමින් ඉන්න මිනිස්සු ඉන්නවා. රස්සාවක්ින් එහාට ගිහිල්ලා වාහන යාන වාහන ගැන හිතමින් ඉන්න මිනිස්සු ඉන්නවා. ගෙවල් දොරවල් ගැන හිතමින් ඉන්න මිනිස්සු ඉන්නවා. විවාහය ගැන හිතමින් ඉන්න මිනිස්සු ඉන්නවා, දරුවෝ ගැන හිතමින් ඉන්න මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සු අතර නිර්වාණ ධාතුව ගැන හිතමින් ඉන්න මිනිස්සුන්ට ටිකක් බිහි වෙනවා කියන්නේ බොහොම කලාතුරකින්. අරක වරදක් කියන එක නෙමෙයි. නමුත් මේ ඇත්තෝ මෙතන ඇවිල්ලා කරන්නේ නිවන ගැන හිතමින් වාසය කරනවා. දන්න එකට කියනවා ධම්මානුපස්සනාව. දැන් ඒතෝ දරුවෝ ගැන හිතන කිරීම දරුවානුපස්සනාව. ඊට පස්සේ ස්වාමියා ගැන හිතනවා නම් ස්වාමියානුපස්සනාව. බිරිඳ ගැන හිතනවා නම් බිරිඳානුපස්සනාව. විවාහය ගැන හිතමින් ඉන්නවා නම් විවාහානුපස්සනාව. ධර්මය ගැන හිතනවා නම් ධම්මානුපස්සනාව. දැන් ඕකේ මොකද්ද දන්නේ කරන්නේ? ධනෙ ගැන හිතමින් ඉන්නවා නම් රස්සාව ගැන හිතනවා නම් ඒත් ඒ අනුපස්සනාව. මේක ධර්මයේ අනුව සිටීම ධම්මානුපස්සනාව. ලේසි කරලා කියන්නේ hina යන්නත් එක්කෝ එතකොට තේරෙනවානේ. නැත්තම් ਉਹ ලොකු වචන හැටියට ඔහි අහගෙන ඉන්නෝ මොකුත් තේරෙන්නේ නැහැ. මෙතෙන් බලහල ගියාම ගෙදර මොකද කරන්නේ? නැවත නැවත එක්ක අහන්න, නැවත නැවත තමන්ට විමසුන් කිරීම අවශ්‍ය කරන එක, අවකාශයක් අරගෙන වෙලාවක් අරගෙන හිතලා බලන්න, ගෙවල් දොරවල් වල දොරවල් වහගෙන බලන්න. අර එකම කෙනෙක් එක දිගට දවස් දෙකක් තුනක් දොරක් වහගෙන ගෙයක් ඇතුලේ මේ කාමරයක් ඇතුලේ මේ ධර්මයේ මෙනෙහි කළා බනහල ධර්මය දැකලා තියෙනවා. මොකද මේ ධර්මයේ ස්වභාවය තමයි මේ ධර්ම ශක්තියක් ගොඩ නැගෙනවා. ඒ ධර්ම ශක්තිය අර ඉහළටම ගොඩ නැගිලා ඒක මුදුන් පමුණවා ගත්තේ නැති වුණොත් එහෙම ආයි මේක ඕ හිඳෙනවා. ඒ නිසා මේක මුදුන් පමුණවලා ඒක ඉවරයක් කරන්න ඕනේ. දැන් අපි බැලුම් බෝලයක් ඕන පුම්බගෙන එනවලු. පුම්බගෙන එනකොට කවුරු හරි කතා කරනවා. ඊට පස්සේ ඒක ආයි දින් දින ආයි හුලම් බයිනවා. එහෙම වුණාම ආයි මේක ඉවර වෙනවනේ. දැන් මෙයා මේක පුපුරවල ඉවර වෙනකම් පුම්බන්න තියෙන්නේ එක දිගට. අර බැලුම් බෝල පුපුරන තරඟේ වගේ. එක දිගට මෙයා මේකේ ටික කාලයක් යෙදුනොත් වෙන දෙයකටම ඉඩ නොදී තුන් මාසයක් හරි යෙදුනොත් හරියට ධර්මානුශාසනත් ඇතුව තමන්ගේ තියෙන හිතුවක්කාරකමට කඟ වේන වගේ දුවලා හරියන්නේ නැහැ. හරියට ධර්මයේ පිහිටලා දැනඬ වෙන්න ඕන. අර නිකන් ගල් ගෙඩියක් අරගෙන කුළු ගෙඩියක් අරගෙන ගල් ගෙඩියකට උහේ බාගාති ගහගෙන ගහගෙන ගියයි කියලා ගල් ගෙඩිය කැඩෙන්නේ නෑ. ඒක නිල බලලා හරියට ඒ තැන්වලට ඒ ගල්ගෙඩියට පහර දුන්නොත් තමයි ගල කැඩෙන්නේ. දැන් අපි දැකලා තියෙනවා එච්චර ශරීර ශක්තියක් නැති මිනිස්සු මේ ගල් කඩන්න මිනිස්සු ඉන්නවා. අපි හිතා ගන්නත් තමයි කොහොමද මේ මිනිස්සු මේ ගල් කඩන්නේ කියලා. නමුත් හරි සරලයි. මොකද එයා දන්නෝ විද්‍යාව. තේරුණා නේද? විද්‍යාව දන්නෝ. හරියට මේ ගලේ පරහ දන්නවා කොහොමද ඔතෙන්ටද පහර දෙන්න ඕන කියලා. පොඩි තට්ටුවක් ඇතෙන්ට දාපුවම ගල්ගෙඩිය දෙපා වෙනවා. ඒකයි තියෙනවා පොල් ගෙඩියක් වුණා බින්දිර ක්‍රමය ඒකයි. හරියට ඉතින් ඒ වගේ මේකට විද්‍යාවක් ඕන, ධර්මයක් ඕන. ඉතින් ධර්මයේ මුසු කරගන්න, විදර්ශනා මුසු කරගන්න, වීරිය කියන එක හොඳට ලබා ගන්න, මේ සංසාර ගෝර භයංකාර දුකෙන් ඉවත් වෙන්න ඕන කියලා කල්පනා කරන්න, සද්ධර්මයේ දුර්ලභ බව කල්පනා කරන්න, කල්යාණ මිත්‍රත්වයේ දුර්ලභ බව කල්පනා කරන්න, මිනිසත් භවයේ දුර්ලභ බව කල්පනා කරන්න. මගේ ආයුෂ ඉතාම අල්පයි. දැන් 50ක් ගියපුව අය කල්පනා කරනවා තව 50ක් බැරියෝ කියලා නේද? ඈ 30ක් 40ක් ගියපුව අය වුණත් කල්පනා කරන්න තව ඒ වගේ වයසක්